පරිවර්තකෝ කියන්නේ හදාගත්ත දේ පරිහරණය කරන භාවිතා කරන එක පරිහරණය කරන්නට භාවිතා කරන්නට හදාගත්ත ලෝකයට කියනවා පරිවර්ත ලෝකය කියලා. ඒ වගේම විවර්තය කියන එකේ තේරුම විවර්ත ඥානං තමයි කියන්නේ. විවර්ත කියන්නේ මේ හදාගත්ත වටය ඉවත් කළා කඩලා බිඳලා ගලවලා ඉවත් කිරීම. වී කියන්නේ වෙන් කරලා ඉවත් කිරීම. එතකොට සංවර්ත ලෝකය, පරිවර්ත ලෝකය, විවර්ත ලෝකය කියන මේ ත්‍රිපරිවර්තය තමයි බුද්ධ දේශනාවේ මූලපරියාය සූත්‍රයේ පටන් හැම සූත්‍ර ධර්මයකම විග්‍රහ කරලා තියෙන්නේ. මේක ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙනවා. හැම සූත්‍ර ධර්මයකම මේ ත්‍රිපරිවර්තයෙන් කොටසක් හරි දේශනා කරලා තියෙනවා. ඒ නිසා අපි මේක තේරුම් ගන්න නම් මුල් කොටම අපි මේ වට තුන පිළිබඳව නොයෙකුත් ආකාරයට තේරුම් ගත යුතුයි. මේක අර්ථ ධර්ම නිරුක්ති පටිපාණ හැටියට තේරුම් ගන්න පුළුවන්. තව ලක්ෂණ උපලක්ෂණ හැටියට වවත් තියෙන හැටියට මෙම නොයෙකුත් ආකාරයට තේරුම් ගන්න පුළුවන්. භාවනාවක් හැටියට, සංඥා හැටියට, සීල හැටියට, සමාධිය හැටියට, මෛත්‍රිය හැටියට, අනිත්‍ය හැටියට, ඥාන හැටියට නොයෙකුත් ආකාරයට මේ වට විග්‍රහ කරන්න පුළුවන්. ඒ ත්‍රිපරිවර්ත දේශනා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කළේ ඒ ත්‍රිපරිවර්තයක්මයි. ඒක අපි පැහැදිලි සිංහල භාෂාවෙන් කියනවා නම් එතන කළේ ත්‍රිපරිවර්තයක් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට උපකාර වන්නා වූ ඥාන, සත්‍ය ඥාන, ප්‍රඥාන, ප්‍රතිඥාන කියලා. එහෙම නැත්නම් පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන කියන තුනයි එතන ත්‍රිපරිවර්තය. පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමනය. මේ චතුරාර්ය සත්‍යම බුදුහාමුදුරුවෝ පරීක්ෂා කරලා, නිරීක්ෂණය කරලා, නිගමනය කරගත්තා. ඒ නිගමනයකට බැස ගැනීමේ ත්‍රිපරිවර්තයයි එතන තියෙන්නේ. ඒක තමයි අර චක්කුම් උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, අලෝකෝ උදපාදි කියන මේ තත්ත්වයන්ට උපකාර වුණේ මේ ද්වාදශ ආකාර වූ, දොළොස් ආකාර වූ චතුරාර්ය සත්‍ය එක එක චතුරාර්ය සත්‍ය තුන් ආකාරයේ මේ ඥාන උපදවාගෙන. මේකත් ත්‍රිපරිවර්තයක්මයි. ඒ වගේම මූලපරියාය සූත්‍රයේ තියෙන්නේ මේ ත්‍රිපරිවර්තයක්මයි. දැන් අපි මෙතන හුඟා දීර්ඝ හැටියට කතා කරන්නේ නැති වුණාට කරුණු බොහොම කෙටියෙන් සලකා බැලුවොත් සීලයේ තියෙනවා ත්‍රිපරිවර්තයක්. ඒ වගේම සමාධියේ තියෙනවා ත්‍රිපරිවර්තයක්. ඒ වගේම ප්‍රඥාවේ තියෙනවා සීල, සමාධි, ප්‍රඥා කියන තුනේම ත්‍රිපරිවර්තයක් තියෙනවා. මේ ත්‍රිපරිවර්තය තේරුම් ගැනීම තමයි නිවන් මාර්ගයට, එහෙම නැත්නම් මේ නිබ්බාන සත්‍ය කිරියාය කියන தത്വයට පත්වන්නට උපකාර වන බුද්ධ දේශනාවේ විග්‍රහ කරපු ත්‍රිපරිවර්තය. අපි මේ සීලයේ ත්‍රිපරිවර්තය මුලින් අරගෙන කල්පනා කරලා බැලුවොත් සීලය කියන එක සීලය, ලය සිසිල් වන්නා වූ දේ සීලයයි. එතකොට මෙතන සම්පට්ට සීලය තමයි මිත්‍යා සීලය. එතන තමයි ලය ගිනිගන්නේ. මේ ලය ගිනිගන්නට, ලෝකයක් සකස් කරන්නට මේ රාග දේශ මොහ එකතු කරන සීලයට කියනවා මිත්‍යා සීලය කියලා. ඒක අපාගත වෙන, එහෙම නැත්නම් සසර නියත වශයෙන්ම අපායට පත් වෙන, අපාගත වෙන, දුගතියට පත්වන්නා වූ සීලයට කියනවා මිත්‍යා සීලය කියලා. ඒ වගේම මේ මිත්‍යා සීලයෙන් මිදුණු පුද්ගලයෙකුට පුළුවන්කම තියෙනවා ලෞකික සීලයට පත් වෙන්න. ලෞකික සීලය කියන්නේ අපි දෙව් මිනිස් සැප ලබන, එහෙම නැත්නම් මේ සැප සම්පත් ලබන කාම ලෝකවල ජීවත් වෙන්නට කැමැත්තෙන් කරන සීලය ලෞකික සීලය. ඒ වගේම ලෝකෝත්තර සීලය කියලා තියෙනවා. ලෝකෝත්තර සීලය කියන්නේ ලෝකයෙන් එතෙරවන්නට උපකාර වන්නා වූ සීලය. එතකොට මේ ත්‍රිපරිවර්තය සීලයේ විද්‍යා සීලයේ, විද්‍යා සීලය හැටියට, ලෞකික සීලය, ලෞකික සීලය හැටියට, ලෝකෝත්තර ආර්ය සීලය, ආර්ය සීලය හැටියට දැනගන්න ඕනේ. මේ තුනම දැනගැනීම නිසා තමයි අපිට නිවැරදිව සීලේ පිහිටා අර සීලේ ප්‍රතිෂ්ඨාය නරෝ සපඤ්ඤෝ කියන සීලේ ප්‍රතිෂ්ඨාය වෙන පුළුවන් සීලේ අදිස්ත්‍යාන කරගෙන සීලේ පිහිටන්න පුළුවන් මේ බුද්ධ දේශනාවෙන් දේශනා කර වදාළ සීලය නිවැරදිවම නියත වශයෙන්ම ආර්යපාන්ත සීලයක් ආර්ය සීලයක් එහෙමනම් අර සීලේ ප්‍රතිෂ්ඨාය නරෝ සපඤ්ඤෝ කියව තත්ත්වයට අනුව අපි ලෝකෝත්තර සීලය තමයි බුද්ධ දේශනාවේ දේශනා කර වදාළේ. නමුත් ලෝකෝත්තර සීලය දැනගන්න වෙන් කළා අවබෝධ කරගන්නට ඕන හැම පුද්ගලෙක්ම මිනිහෙක්ම මේ මිත්‍යා සීලය මිත්‍යා සීලය හැටියට දැනගන්න ඕන. ඒ වගේම ලෞකික සීලය ලෞකික සීලය හැටියට දැනගන්න ඕන ලෝකෝත්තර සීලය ලෝකෝත්තර සීලය හැටියට දැනගන්න ඕන. දැන් මේක මාර්ගදී භාෂාවේ ත්‍රිපිටක ධර්මයේ වචන වලින් කියනවා නම් පාණාතිපාතම් කියන එක මිත්‍යා සීලය. පාණාතිපාතම් කියන්නේ පණ ඇති සතුන්ගේ පණ පාත් කිරීම එහෙම නැත්නම් නැති කිරීම විනාශ කිරීමට කියන පාණාතිපාතම්. ඒක මිත්‍යා සීලය. පාණාතිපාතා වේරමණී කියන්නේ ඒ විරමණය අපි මෙන් වෙලා ලෞකික සීලයට පත් වීම මේක ලෞකික සීලය. පාණාතිපාතා වේරමණී ඒ වගේම පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හොති කිව්වොත් අන්න බුද්ධ දේශනාවේ දේශනා කරපු ලෝකෝත්තර ආර්යකාන්ත නිවැරදි සීලය. මේ පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හොති කියන එක ආර්ය සීලය සමාදන් වෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකයි අපි සීල සමාදන් වෙනකොට මේ පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හොති කියලා සමාදන් කරවන්න බෑ කරන්නේ නැහැ. හැබැයි ඕනම කෙනෙකුට මේ සීලය පිළිබඳ ත්‍රිපරිවට්ඨය අවබෝධ කරගත්තට පස්සේ මේ පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හොති කියන මේ සීලය පිළිපදා සීලේ ප්‍රතිත්‍යය කියන තත්ත්වයට පත් වෙන්න පුළුවන්කම් තියෙනවා. මේ සීලය අදිස්ත්‍යාන කරගන්න සීලය. ඒ නිසා දැන් සම්මතයෙන් එන සීලය තමයි අපි සමාදන් කරවන්නේ. යම් සමාදානම් තම් වතම් කියන බුදුපියාණන් වහන්සේ දේශනා කළා. සංවර අර්ථේන සීල. සංවර අර්ථේනුයි මේ බුදුපියාණන් වහන්සේ දේශනා කරපු සීලය දේශනා කරවတာ. හැම පුද්ගලයෙක්ම මේ දසරාජ ධර්මයක් ඇතුළුව සම්මතයෙන් මේ දසරාජ ධර්මයටත් මේ සීලය ඇතුළත් ඒ සියලුම සීල් ලෞකික තත්ත්වයේ තුල යහපත් පුද්ගලයේ යහපත් නියක් නිවැරදි හොඳ සමාජයක් හදන්නට උපකාර වන සීලය ලෞකික සීලය. ඒක කවුරුවක් අත්‍යපයි කියන්න හෝ නැහැ කියන්න හෝ බෑ කියන්න හෝ බෑ. ඒ සීලයෙන් සමාදන් වෙලා යම් කිසි සීල ආරක්ෂා කරගන්න පුළුවන් නම් ආරක්ෂා කරගන්න පුළුවන් නම් එතෙන්දී තමන්ට යහපතක් වෙනවා සමාජයට යහපතක් වෙනවා ලෝකයට බාහිර ලෝකයට යහපතක් වෙනවා. ඒක අත්ථතාවන හෝ පරත්ථතාවන වෙන්නේ නැහැ. හැබැයි නිවන් දකින්නට ඒක ප්‍රමාණවත් මදි බව තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරවලා. ඒ නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කළා මිත්‍යා සීලයෙන් වෙන් වෙන්න ඕන යහපත් සමාජයකට යහපත් මිනිහෙකුට යහපත් පුද්ගලයෙකුට ජීවත් වෙන අවස්ථාවේ මේ ජීවත් වෙන කාර්යය තුළ. ඒ වගේම ලෞකික සීලය හැටියට දැනගෙන ලෝකෝත්තර සීලය ලෝකෝත්තර සීලය හැටියට දැනගෙන මේ ලෝකයෙන් එතෙරවන්නට අවශ්‍ය නම් නිබ්බානගාමී වෙන්න අවශ්‍ය නම් සත්‍යක්‍රියාය වෙන්න අවශ්‍ය නම් මේ ලෝකෝත්තර සීලයම එමනම් අර පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හොති කියන මේ උතුම් සීලයම පිළිදා රැකීතු කරන්න පුළුවන්. මේකේ වෙනසකුත් තියෙනවා. දැන් මේ පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හොති අදින්නාදානම් පහය අදින්නාදානා පටිවිරතෝ හොති කාමී මිත්‍යාචාරම් පහය කාමී මිත්‍යාචාරා පටිවිරතෝ හොති මුසාවාදා පහය මුසාවාදා පටිවිරතෝ හොති සුරාමේය නම් පහය සුරාමේය මධ්‍යපමා දාන පටිවිරතෝ හොති කියන මේ පංච සීලය ඒ වගේම අෂ්ටාංග සීලය දස සීලය ආරණා සීලය ඒ වගේම නොයෙකුත් තව සීල්පද තියෙනවා 104 ගණන සීල්පද මේක දේශනා කරලා තියෙනවා චූලාදිපද උපන් සූත්‍රය ආදී තැන්වල. මේ සීලය බුදුපියාණන් වහන්සේ දේශනා කළේ බුදුපියාණන් වහන්සේගේ පංචශීලය වෙන එක. දැන් ඔය අපි සම්මතයෙන් ගන්නා පංචශීලය තමයි මේ පානස්පාද, අභින්නාදාන, කාමීසුචාචාර, මුසාවාද, යොමු සුරාමේරේ මජ්ක්‍ධිම. නමුත් බුදුහාමුදුරන්ගේ පංචශීලය මේ සිල්පද පහේම නැවතත් එක එක සිල්පදේ පහස් ආකාරයෙන් විග්‍රහ කළා කියනවා. මේක ත්‍රිපිටකයේ පටිච්චසමුප්පාද මාර්ගයේ ඒ වගේම තව නිකුත්යෙන් වල සංයුක්තනිකායේ අනුත්තරනිකායේ පංචක නිපාතේ ඉතාලම පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. මේ සීලය තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරේ ආර්ය මාර්ගයට යන ආර්ය සීලය ඇසියට. ඒක තමයි සංවර සීලය, චේතනා සීලය, ප්‍රහාන සීලය, වේරමණී සීලය, අවිචික්කම සීලය. මේ සිල්පද මේ හැම සිල්පදයකටම මේ කොටස් පහම ඇතුළත් කරලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා පංච සීලයක් හැටියට. ඒ නිසා මේ පංච සීලය යම් කිසි කෙනෙකුට දැනගන්න පුළුවන් නම් තේරුම් ගන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට මේ සීලයම ඇති සීල සමාධි ප්‍රඥා එහෙම නැත්නම් සෝතාපන්න චතුරාගාමි අනාගාමි අධ්‍යාත්මයටපත් වෙන්නට. ඒ නිසා මේ සීලේ අධිෂ්ඨාන කරගෙන සීලේ පිළිපියොත් නිවැරදි ආකාරයට ඒ පුද්ගලයාට හේතු විමුක්තිය ප්‍රඥා විමුක්තිය නිවැරදිම සාක්ෂාත් කරගැනීමේ හැකියාවක් ශක්තිය ලැබෙනවා. ඒ නිසා මේ ආර්යකාන්ත සීලය එහෙම නැත්නම් මේ ත්‍රිපදවට්ටියේ තුන්වැනි ලෝකෝත්තර සීලය පිළිබඳව තමයි නිවන් අවබෝධ කරගන්නට උත්සාහ දරන මග සොයන හැම පුද්ගලයෙක්ම විසින් කියවා හෝ ආවෝ දැනගෙන තමන් සීලේ පටිච්චාය වෙනවා. සීලේ පිහිටලා සීලේ අධිෂ්ඨාන කරගන්නවා. මේ සීලය අධිෂ්ඨාන කරගත යුත්තේ වෙන මොකක්වත් නිසා නෙමෙයි, මේ සීලය සමාදන් වීමෙන් පමණක් මේ සංවර වෙන්න බෑ. තම තමන්ගේ ඉන්ද්‍රියය, ඇහැ, කන, නාසය, දිව, කය, මන කියන මේ ඉන්ද්‍රිය හයම සංවර කරගන්න ඕනේ. ඉන්ද්‍රිය හය අසංවර වුණොත් ඒ මොහොතේ සීලය කැඩෙනවා. සීලය පිළිදී නැහැ. ඒ නිසා තමන් අදිෂ්ඨාන කරගැනීමක මිසක තමන්ගේ ඇහැ, කන, නාසය, දිව, කය, මන කියන මේ ඉන්ද්‍රිය හය පාවිච්චි කරනකොට ඉන්ද්‍රියය සංවර කරගන්නවා. ඒ නිසා සංවර සීලය හතර ආකාරයකින් දේශනා කළා. මේ ඉන්ද්‍රියය සංවර කර ගැනීම, ඒ වගේම සිව්පසය අපි චතු පාරිශුද්ධ සංවර සීලය වෙනන සිව්පසය අපි ගන්නකොට දැන් ඉහියකටත් සිව්පසයක් තියෙනවා, පැවිදි උතුමෙකුටත් සිව්පසයක් තියෙනවා. පැවිදිෙකුට නම් සිව්පසය වෙන්නේ චීවර, සේනාසන, ආහාර, ගිලානපත්, පිටපත් ගිලානපත්. ගිහියෙකුට මේ හතරමයි ආහාර, නිවාස, ඇඳුම් පැනඳුම්, වෙච්චේ. මේ හතරම තියෙනවා. මේ හතරම අපි සංවරත්වයෙන් යුතුව භාවිතා කරනවා නම් සංවර සීලය පිළිපදිනවා. ඒ වගේම පැවිද්දෙකුට නම් මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයත් ආර්යකාන්ත සංවර සීලයත් පිළිපදන්න ඕනේ. එනිසා මේ සංවර සීලය, සතර සංවර සීලය පිළිපියොත් අන්න ඒ පුද්ගලයාට මේ ප්‍රධාන හතරකුත් අනුරක්කන ප්‍රධාන, පහන ප්‍රධාන, සංවර ප්‍රධාන කියන මේ ප්‍රධාන හතරකුත් පිළිපදිනවා. ප්‍රධාන වීර්ය හතරකුත් පිළිපදිනවා. එනිසා මේ ආර්යකාන්ත සීලය කියන එකක්, ආර්යකාන්ත සංවර සීලය, වේරමණී සීලය කියන සමාදන් වන සීලය හැම කාලෙකම ලෝකෙ තිබුණා. දැන් ගෞතම බෝසත්තුමා උපත ලබන මොහොතේ මහාමායා දේවිය මේ සංවර සීලය නෙමේ, නමුත් අර වේරමණී සීලය සමාදන් වෙලා හිටියා. අෂ්ටාංග උපෝසත් සීලය සමාදන් වෙලා හිටියා කියනවා. ඉතින් ඒක නිසා බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න ඉස්සරත් කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලේ ඉඳන් ඊට ඉස්සර කොණාගම කපුසන්දේ බුදුහාමුදුරුවන්ට පටන් මේ සංවර සීලය, මේ වේරමණී සීලය, සමාදන් වන සීලය ලෝකයා අතරේ වාසය පැවතුණා. හැබැයි මේ උතුම් ලෝකෝත්තර සීලය ආරකාන්ත සම්බර සීලය එමනම් මේ අලුත් විදියකට විග්‍රහ කරලා බුදුහාමුදුරුව දේශනා කරවදාල මේ පංච සීල ප්‍රතිපදාව බුද්ධ දේශනාව දේශනා කළාට පස්සේ විශේෂයෙන්ම චූලහත් ප්‍රදෝෂ සූත්‍රයේ මේ පංච ප්‍රතිපදාව ඉතාම පැහැදිලිව දේශනා කරවදාල කියනවා. ඊට පස්සේ තමයි මේ ආර්යකාන්ත සීලය එහෙම මේ සංවර සීලය, චේතනා සීලය, ප්‍රාණ සීලය, වේරමණී සීලය, අවිචිකම් සීලය කියන උතුම් සීල ප්‍රතිපදාව ලෝකයාට දැනගන්නට ලැබුණා. මේ සීල ප්‍රතිපදාව නියත වශයෙන්ම නිබ්බානගාමි ප්‍රතිපදාව. ඒ නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ මිත්‍යා සීලය කොහොමද අපායකාරී. මිත්‍යා සීලෙන් වෙන් වෙන්න ඕන. මිත්‍යා සීලේ කටයුතු කරන පුද්ගලයෙක් නිතරම නියත වශයෙන්ම අපායගාමී, නිරයගාමී බවට පත් වෙනවා. මිනිස්කම ඒ පුද්ගලයාගේ නැති වෙනවා. ඒ නිසා ඒ මිත්‍යා සීලෙන් වෙන්වීම හැම කෙනෙක්ම කරගන්න ඕන. මිත්‍යා සීලෙන් වෙන් වෙලා බොහෝ අය කරන්නේ වේරමණී සීලේ, එහෙමනම් මේ ලෞකික සීලේ සමාදක් වෙනවා. ඒකත් වරදක් නෑ, ඒක හොඳයි. ඒක හැම කෙනෙකුටම මේ ලෞකිකත්වය තුළ කාම ලෝකවල යම්නම් සුව ලබන්න, එහෙම නැත්නම් සැප සම්පත් ලබන්නට, ලෞකිකත්වය තුළ ජීවත් වන්නට, මේ ජීවිතේ පාස්වාගෙන යන්නට උපකාරයි. හැබැයි එතන නිවනක් නැහැ. මේ නිවන නම් නිබ්බානගාමි කියන ත්‍ත්වය නම් නියත වශයෙන්ම ආර්යකාන්ත සීලය, මේ සංවර සීලය දැනගෙන මේ ලෝකෝත්තර සංවර සීලයේ පටන් අර පංච සීල ප්‍රතිපදාව දැනගෙන අනුගමනය කළ යුතුමයි. ඒ නිසා මේ බුද්ධ දේශනාවේ ඉන ත්‍රිපටි වාක්‍යයේ මේ සීල ප්‍රතිපදාව පිළිබඳ තව බොහෝම විග්‍රහ කරන්න තියෙනවා. මේවා ත්‍රිපිටකයේ විග්‍රහ කරලා තියෙනවා. නමුත් අද භාවිතයේ වෙන අඩු වෙන කම නිසා තමයි මේවා කාටවත් දැනගන්න නැතිලා තියෙන්නේ. ඒ නිසා සීලය පිළිබඳව මම මීට වැඩිය විග්‍රහ කරන්න යන්නේ නැහැ. කොහොම වුණත් මේ සීලයේ ත්‍රිපටි වාක්‍යයක් තියෙනවා. එක වාක්‍යයක් විවර්තේ ඥාන, එහෙම නැත්නම් විවර්ත කියන ලෝකෝත්තර සීලය. ඒක දැනගෙන අනුගමනය කිරීමෙන් පමණයි සියලුම කුසලස උපසම්පදා කියන தත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ විවර්තේ ඥාන කියන මේ විවර්ත සීලය, එහෙම නැත්නම් ලෝකෝත්තර ආර්යකාන්ත සීලය අනුගමනය කළොත් ඒ පුද්ගලයා සම්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සතිච්ඡ පඩ්ඩෝ දපණං කියන මේ ත්‍රිපරිවට්ඨිය සම්පූර්ණ කරගන්නට පුළුවන් වෙනවා. සතිච්ඡ පඩ්ඩෝ දපණ ස්වචිත්ත තමන්ගේ සිතට එන රාග දේශ මොහ සියල්ලම දුරු වෙලා දපණය කරගන්න ඕන, පාලනය කරගන්න ඕන, සංවර කරගන්න ඕන, ශික්ෂණය කරගන්න ඕන, හික්මා ගන්න ඕන, සංවරත්වයට පත් කරගන්න ඕන. ඒ නිසා මේ සචිත්ත පරිලෝක දපණම් කියන එක පරිලෝකයෙන් පූර්ණ වශයෙන් අපිට පුළුවන්කම තියෙනවා මේ චිත්ත පාලනය කරලා දපණය කරලා සංවර කරලා අර සංවරත්වයෙන් කියන தத்துவයටම පත් කරගන්න. ඒ නිසා මේ සංවර සීලය ලැබෙන්නේ මෙන්න මේ ආර්යකාන්ත සීලය, ලෝකෝත්තර සීලය දැනගෙන ඒක අනුගමනය කළොත් විතරයි. මේ ලෝකෝත්තර සීලය සමාදන් විය යුතු එකක් නෙමෙයි, ඒක තම තමන්ම අදිෂ්ඨාන කරගත යුතු දෙයක්. මේක කාටවත් දෙන්න පුළුවන් සීලයක් නෙමෙයි, කාගෙන්වත් ගන්න පුළුවන් සීලයක් නෙමෙයි. බුදුපියාණන් වහන්සේත් කළේ මේක පැහැදිලි කළ ගැනීමක් පමණයි. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ ලෝකෝත්තර සීලය අදිෂ්ඨානයක් කරලා තමන් සීලේ පිහිටන්න ඕන. සීලේ පටිච්චාය, ඒ සීලේ පිහිටීමෙන් තමයි තමන්ට මේ නිවන් මාර්ගය, ආර්ය සීලය, ආර්ය මාර්ගය, ආර්ය ප්‍රතිපදාව, ආර්ය ධර්මය සම්පූර්ණ වෙන්නේ. ඒ නිසා මේ සීලේ ත්‍රිපරිවර්තය නිවැරදි ආකාරයට දැනගෙන තේරුම් ගන්න, අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට නිවන් මඟ නියත වශයෙන්ම සාක්ෂාත් කරගන්නට පුළුවන්. ඊළඟට අපි ඊගාවෝක බලමු සමාධිය. මේ සමාධිය කියන්නේ එහෙම නැත්නම් ධ්‍යාන කියනවා. මේ ධ්‍යානෙත් කියනවා ත්‍රිපරිවර්තය. මිත්‍යා සමාධි එවගම අනාර්ය සමාධි ආර්ය සමාධි මිත්‍යා සමාධි කියන්නේ අපි දැන් බොහොම වැරදි සිතුවිල්ලකින් මිත්‍යා අදහසකින් යම් කිසි දෙයක් ද්වේෂයෙන් වෛරයෙන් පලි ගන්නවා කියන ක්‍රෝධ කරනවා කියන දැන් මේ දේවල් වලට කියලා පොල් ගන්නවා පලි ගන්නවා මේ ඔක්කොම මිත්‍යා සමාධි එතනත් යම් කිසි චිත්ත ශක්තියක් තියෙනවා ඒ චිත්ත ශක්තිය තමයි මේ සමාධි එතකොට මේ මිත්‍යා සමාධි වලින් කරන්නේ පලි ගන්න එක ද්වේෂ කරන එක වෛර කරන එක ක්‍රෝධ කරන එක සමාධි විතර රාගයෙන් මොහයෙන් කටයුතු කිරීමත් මේ මිත්‍යා සමාධියට අයිති ඒක මිත්‍යා සමාධි මිත්‍යා සමාධිය කියලා දැනගන්න ඕනේ මේ මිනිස්සු අතරම එදිනෙදා ජීවත් වෙන හැම කෙනෙක් අතරම මිත්‍යා සමාධි තියෙනවා. තවන්ගේ තරහකාරයේ දැකලා තරහකාරයා කෙරෙහි වෛරයක් ඇති වෙලා ඒ ද්වේෂයෙන් ශාප කළොත් ඒක මිත්‍යා සමාධිය. ඒ වගේම අනාර්ය සමාධි. මේ ලෞකිකත්වය තුළ අසන්න කරවලට යන්න එහෙම නැත්නම් දෙව් මිනිස් සැප බඹලෝ දෙව්ලෝ බඹලෝ මේ සැපසම්පත් විඳින්න ලබන සමාධි අනාර්ය සමාධි. මේ අනාර්ය සමාධි පළවෙනි එක පළවෙනි ප්‍රථම ධානයේ දෙවෙනි ධානයේ තුන්වෙනි ධානයේ හතරවෙනි ධානයේ ආකාසඤ්ඤායතන ආභිඤ්ඤායතන විඥානඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤා අටක කියලා කියනවා. මේ අටම දැන් බෝසත්තුමත් බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන දී ඉස්සෙල්ලා මේ අනාර්ය සමාධි අටක්මත් ලැබුවා. හැබැයි මේ අනාර්ය සමාධි අටම ලැබූ පුද්ගලයෝ ඒ කාලේ ඕනතරම් මේ ජම්බුද්දීපයේ තුළ හිටියා. අර ආශ්‍රිත තවුත වගේ මහාලාර කාලම උද්දකරාම බුද්ධ පන්සක් මහන්සුන් තව මෙහෙම බොහොම ආයි හිටියා. නමුත් ඒ කිසිම කෙනෙකුට මේ නිවන් මඟට උපකාර වන්නා වූ ආර්ය සමාධියක් ලැබිලා තිබුණේ නැහැ. ආර්ය සමාධියක් ලැබෙන්න නම් ආර්යෙක් වෙන්න ඕනේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. සම්මා දිට්ඨියටපත් වෙන්න ඕනේ. දර්ශනේන සම්පන්න වෙන්න ඕනේ. එහෙම නැත්නම් මගනන පහළ වෙන්න ඕනේ. පූර්ව භාගන පහළ වෙන්න ඕනේ. එතකොට පූර්ව භාගන වන පහළ වූ සම්මා දිට්ඨියටපත් වූ පුද්ගලයේ ලබන ඥාන ඒවා ලබනවා නම් ලැබෙනවා. ඒ ඥාන ආර්ය ඥාන. එතකොට මේ ත්‍රිපටි වට්ටය හරියට තේරුම් ගත්තු ඥානවල මිත්‍යා සමාධි හැටියටත් අනාර්ය සමාධි ලෞකික සමාධි අනාර්ය සමාධි හැටියටත් ලෝකෝත්තර සමාධි ආර්ය සමාධි ආර්ය සමාධි හැටියටත් දැනගන්න ඕනේ. මේ ලෝකෝත්තර නිවන් මාර්ගයේ යන්නට උපකාර වෙන්නේ ආර්ය සමාධි එහෙම නැත්නම් ලෝකෝත්තර සමාධි. මේ ලෝකෝත්තර සමාධි වල තියෙනවා අටක්. මෙතන මේ ලෝකෝත්තර සමාධි සහ අනාර්ය සමාධි පිළිබඳව විග්‍රහයක් කරලා කියනවා යම්කිසි කෙනෙකුට කාමේහි විවිච්ඡ පාප ධම්මේහි අකුසලේහි විවිච්ඡ පඨම ධානං කියන ප්‍රථම ධානයේ ලැබුණොත් අර සවිතක්ක සවිචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත වූ ප්‍රථම ධානය කාමේහි විවිච්ඡ පාපේහි අකුසල ධම්මේහි විවිච්ඡ ප්‍රථම ධානය විවිච්ඡ කිව්වේ වි කියන්නේ වෙන් වූ ච කියන්නේ කැමැත්තෙන්ම වෙන් වූ අර පාපේ අකුසල ධම්මේ කාමච්ඡන්දේ ඉවත් වූ සිතකින් ලබන පළවෙනි ධානය ආර්ය ධානය. ඒ වගේමයි දෙවෙනි ධානය තුන්වෙනි ධානය හතරවෙනි ධානය මේ ආකාරයටම කාමෙහි විවිච්ඡ පාපෙහි අකුසල ධම්මෙහි විවිච්ඡ කියන தත්වයෙන් ලබා ගන්නා ලැබෙන ධාන අවබෝධයෙන්ම ලබන ධාන සම්මාදිට්ඨියට පත් වූ පුද්ගලයෙක් ලබන ධාන සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයෙක් ලබන ධාන. එහෙම නැත්නම් මේ ධාන ලැබීමෙන් සෝතාපන්න ඵලයක් සෝතාපන්න ඵලයෙන් ධාන ලැබීමක් ලැබෙනවා. ඒ නිසා මේ ආර්ය ඥාන සහ අනාර්ය ඥාන කියලා දෙකක් තියෙනවා. අර ලෞකික සීලය සහ ලෝකෝත්තර සීලය වගේම මේ ආර්ය සීලය සහ අනාර්ය සීලය කියලා දෙකක් තියෙනවා. අනාර්ය ඥාන සහ ලෝකෝත්තර ඥාන කියලා දෙකක් තියෙනවා. මේ අනාර්ය ඥාන ලැබීමෙන් වෙන්නේ ලෝකයේ අතරමං ලෞකිකත්වයේ තුල අතරමං. ඒක ලෞකිකයි. ඒවා මේ ලෞකිකත්වයේ තුලින් ලබාගත හැකි උපන්ම සුවයක් ලබන්නට පුළුවන් වෙනවා මිනිහෙක් ඇතුළේ ඉපදුණු කෙනෙකුට මේ ලෞකික අනාර්ය ඥාන ලැබලා. ඒ නිසා එතරම් යම් කිසි සුවයක් තියෙනවා. හැබැයි ඒක බොහොම තාවකාලිකයි. දැන් අපි ඔය මේ නොයෙකුත් මේ ආගම්වල ප්‍රකාශ කරන ආකාරයට මේක ටෙම්පරරි හේවන් තාවකාලික දෙවුලක්. අර පර්මනන්ට් හේවන් කියන නිවන එමනන නිබ්බාන මෙතන මේ අනාර්ය ධානවල නැහැ. ඒ නිසා හොඳට කල්පනා කරගෙන බලන්න ඕනේ තමන් යම් කිසි තැනක භාවනා කරනකොට භාවනා අධ්‍යානයකට යනකොට මේ තාවකාලිකව ලබන අනාර්ය ධානයක් ලබන්නේ. මේ තාවකාලිකව ලබන අනාර්ය ධානයෙන් කරන්නේ දවා හැරීම. ධාන කියන්නේ දවා හැරීම. මොනවද දවා හැරින්නේ? මතුවන මතුවන රාගය සහ ද්වේෂය කියන කොටස් දෙක, කෙලෙස් වර්ග දෙක දවා හැරීම. හැබැයි අනාර්ය ඥානයේ කිඹෑ මේ මෝහය දවාරින්නෝ යටපත් කරන්නෝ ගලවන්න. එනිසා මේ මෝහයේ කියන එක නිත්‍රාගත වෙනවා අර අනාර්ය ඥානයක් ලැබුවම. ඒක යටපත් වෙනෙන්නේ නැහැ, නිත්‍රාගත වෙනවා. නමුත් මෝහ මුල සිඳීමයි ආර්ය ඥානයක පරමාර්ථය. මෝහ මුල සිඳීමෙන් අර රාග මුල ද්වේෂ මුල දෙකම සිඳෙනවා. මේ මෝහය අවිද්‍යාව කියන තුරාවට චිත්ත සංතානයක යලි කවදා හෝ රාගය සහ ද්වේෂය මතුවෙනවා. එතකොට මෝහය සහ මුලින්ම උදුරා දමලා ඉවත් ඉඳ දමලා ඉවත් කරන තාක්කල් කවදා කොම හෝ යලි මතු අර රාගය ද්වේෂය මතුවෙනවා. ඒ නිසා මේ අනාර්ය ධ්‍යාන අටටම පත්තු අර අසුත තවුස එමනනම් අර උද්දකරාම කාලාමාදී නැවත අර අසඤ්ඤ තල වලට ගිහිල්ලා මේ නිවන් අවබෝධ කරගත්තේ නැත්නම් මාර්ගඵල ලැබුවේ නැත්නම් නැවත කවදා හෝ යරි අපාගත වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා හිතන්න ඕනේ මේ අනාර්ය ධ්‍යාන කියන ඒවා බොහොම තාවකාලිකයි. ඒවා තාවකාලික තත්වය හිතා ගන්න බැරි තරමට දීර්ඝ කාලීනව තාවකාලික වෙන්න පුළුවන්. කොහොම වුණත් මේක දවා හැදීමක් යටපත් කිරීමක් මිසක මුලින් උදුරා ගැනීමක් සිදු වෙන්නේ නැහැ. ආර්ය ධ්‍යානයෙන් සිදු වෙන්නේ මේ රාග, දේශ, මෝහ කියන තුනම හතර අවස්ථාවකදී සිඳදාන. එමනම් ආශව ක්‍රය කරනවා. ක්‍රය කරනවා කියන්නේ මුලින් කපා ගන්නවා. සමුච්ඡේද ප්‍රාණයෙන් ඉවත් කරනවා. එනිසා දැන් හැම කෙනෙක්ම අහලා තියෙනවා මේ පංචවිධ ප්‍රාණ. විස්කම්බන ප්‍රාණ, තදංගම ප්‍රාණ, සමුච්ඡේද ප්‍රාණ, පටිපස්සදි ප්‍රාණ, නිස්සරණ ප්‍රාණ. මේ අනාර්ය ඥානයේ සිදු වෙන්නේ අර තදංගම සහ විස්කම්බන වශයෙන් ඥාන ලැබලා තාවකාලිකව කෙලෙස් යටපත් වීම. නමුත් ආර්ය ඥානයේදී වෙන්නේ සමුච්ඡේද ප්‍රාණ. සමුච්ඡේද කියන්නේ උච්ඡේදනය කරන සම්. සම් උච්ඡේද කළා එහෙනම් මුලින් කපල උතුරල ගලවල ඉවත් කිරීම. එනිසා මේ සමුච්ඡේදනය කරන්න පුළුවන් වෙන්නේ ආර්ය ඥානයේදී පමණයි. මේ සෝතාපන්න ඵලයෙන්, චතුරාගාමි ඵලයෙන්, අනාගාමි ඵලයෙන්, අරහත් ඵලයෙන් හතරෙන්ම මේ කෙලෙස් රාග දේශ මොහ කියන ඒවා පළමුවෙන්ම සිද්ධි වශයෙන්, ඊට පස්සේ පටිග කාම රාග වශයෙන්, ඊට පස්සේ සාමුලින්ම රාග පටිග, ඊට පස්සේ මාන උද්දච්ච වශයෙන් සාමුලින්ම ඉවත් කරනවා. එනිසා මේ කෙලෙස් මොහය සාමුලින්ම කපා ගන්න නම් අස්මිමානය කපන්න නම් සමුච්ඡේද ප්‍රාණය කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් වෙන එකම ක්‍රමය තමයි ආර්ය ධානයක් ලබා ගැනීම. එනිසා ආර්ය ධානයක් ලැබූ පුද්ගලයෙකුට පමණයි අර ධානයවල ත්‍රිපරිවට්ඨය තේරුම් අරගෙන මේ ත්‍රිපරිවට්ඨයෙන් කටයුතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් නිවනට උපකාර වන ධානය මොකද්ද? නිවනට බාහිර මේ බාධක වන ධානය මොකද්ද? අපාගත වෙන දේ ධානය මොකද්ද කියලා. ඒ නිසා මිත්‍යා සමාධි ඕනෙකෙකුට බලලටක් තියෙනවා. මිත්‍යා සමාධියක් කොටියටක් තියෙනවා. වෙඩික්කාරයෙකුටක් තියෙනවා. ඕන මිනිහෙකුටක් තියෙනවා. ඒවත් සමානයි. ඒවැන් ඉන්නේ අපාගත වෙන දේවල් සිදු වෙනවා. ඒ නිසා ඕනම පෛරාණික කට්ට කපටි වැඩ කරන පුද්ගලයෙකුට මිත්‍යා සමාධියක් තියෙනවා. ඒ වගේම ඔය ලෞකික සමාධිය අපනායටත් යම් කිසි ලෞකික සමාධියක් තියෙනවා. හැබැයි එතන මේ නිබ්බානගාමී වන දෙයක් නැහැ. ඒ නිසා නිබ්බානගාමී වන ආර්ය සමාධිය නම් ලෝකෙන් ඉතර වෙන ලෝකෝත්තර සමාධි බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාළ මේ භාවනා ක්‍රම සති භාවනා ක්‍රම වල පමණයි තියෙන්නේ. ඒ නිසා හොඳට හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ නිබ්බාන කියන தത്വයට නිවන් අවබෝධ කරගන්නට නම් අපි මේ සමාධියේ ත්‍රිපරිවර්තියම දැනගෙන තේරුම් අරගෙන අවබෝධ කරගෙන මේ ලෝකෝත්තර සමාධිය වෙනනම් මේ ආර්ය සමාධිය ලබන්නටම උත්සාහ කළ යුතුයි. ඒකට අවබෝධයක් අවශ්‍යම වෙනවා. අනවබෝධයෙන් ලැබිය හැකි දෙයක් නෙමෙයි මෙතන. මේක අවබෝධයක් අවශ්‍යයි. ඒ නිසා මම හිතන්නේ මම දිගින් දිගටම මේ ඥානවලදී පරිවර්තී කියන්නේ තවුඟත්වල කියන්න තියෙනවා. ඒක කියන්න බැරි වෙලා යනවා. ඒ නිසා තුන්වෙනි පියවර කියනවා දැන් සීලේ පරිවර්තී අහගත්තා. ඥානේති පරිවර්තී වෙනන සමාධියේති පරිවර්තී ඊළඟට වැදගත්ම දේ තමයි මේ සම්මා එමුනන ප්‍රඥාවේ ඥානේ ඉපදගත්තේ. මෙතන දැන් සම්මා දිට්ඨියේ ඉඳලා සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා සති සම්මා වායාම සම්මා සමාධි කියලා අෂ්ට අංගික මාර්ගයක් තියෙනවා. අංග 8කින් යුතු මාර්ගය. මේ අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා ත්‍රිපරිවර්තය. මිත්‍යා අෂ්ටාංගික මාර්ගය. මිත්‍යා දිට්ඨි, මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව, මිත්‍යා සති, මිත්‍යා සමාධි, මිත්‍යා සමාධි කියලා අටක් තියෙනවා. ඒක අපාගත වෙන එමනම් මේ මිනිස්කම අහිමි වෙන ත්‍රිසං අපාය ආදී සතර අපාගත වෙන ගතිය තමයි මිත්‍යා දිට්ඨියෙන්, මිත්‍යා සංකප්පෙන්, මිත්‍යා වාචාවෙන්, මිත්‍යා කම්මන්තෙන්, මිත්‍යා ආජීවයෙන් ඉරිමෙන් ලබන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක අපාගත වෙන දෙයක්. ඒක නිදුට ගැළපෙන දෙයක් නෙමෙයි, සුදුසු වෙන දෙයක් නෙමෙයි. ඊළඟට දෙවෙනි එක තියෙනවා ලෞකික සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨිය, ලෞකික සම්මාදිට්ඨිය ඇයි තේරුම් ගන්න ඕනේ? ඒ වගේම ලෞකික සම්මා සංකප්ප, ලෞකික සම්මා වාචා, ලෞකික සම්මා කම්මන්ත, ලෞකික සම්මා ආජීව, ලෞකික සම්මා සති සමාධි මේ තියෙනවා ලෞකික වශයෙන් සම්මා අංග 8ක් ලබා ගන්නා ක්‍රමයක්. මේක තමයි බුදුහාමුදුරුවෝ කිව්වා සාසවා පුඤ්ඤභාග්‍ය උපදි විපාක. මේ මහා චත්තාරීක සූත්‍රයේ කියන මජ්ක්‍ධිමනිකායේ තියෙන අපරිපන්නාසකේ ඉතාම වැදගත් සූත්‍රයක්. මේ සූත්‍රයේ තමයි බුදුහාමුදුරුවෝ මේ සම්මා දිට්ඨිය දුවි දේනම් මදාන. මාණෙනි මේ සම්මා දිට්ඨිය දෙ ආකාරයි. ලෝකේ ලෞකිකත්වය තුළ අතරමං වන්නට, කාම ලෝකවල අතරමං වන්නට, සැප සම්පත් නිදින්නට බලාපොරොත්තුවක් තියෙන පුද්ගලයේ මේ හොඳ යහපත් නිවැරදි සම්මා දිට්ඨිය දැනගෙන ඒක කළොත් ඒක ලැබෙනවා. නමුත් නිවන එතන නැහැ. නිවනට නම් ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන අර ආර්ය සම්මා දිට්ඨිය ලබා ගත යුතුයි. ඒ වගේම ආර්ය සම්මා සංකල්ප, ආර්ය සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවදී මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන එකක්, ලෞකික සම්මා අංගාට කියන එක තවත් එකක්, මිත්‍යා අංගාට කියන එක තවත් එකක්. ඒ නිසා මේ අංග 8 එකින් එකටම තියෙනවා. දැන් මිත්‍යා දෘෂ්ටියෙම තියෙනවා, මේ සම්මා දෘෂ්ටියෙම තියෙනවා. මිත්‍යා දෘෂ්ටිය ලෞකික සම්මා දෘෂ්ටිය, ආර්ය සම්මා දෘෂ්ටිය කියලා. මෙතන මේ ආර්ය සම්මා දෘෂ්ටිය දැනගන්න නම් යම් කිසි පුද්ගලෙ ධම්මෝ සංකීර්තිකෝ වෙන්නම ඕනේ. සං දැක ගන්නම ඕනේ. සං දැකගත්තේ නැත්නම් හේතුඵල ධර්මයේ තුලින් ධම්මෝ සංකීර්තිකෝ කියන්නේ හේතුඵල ධර්මයේ තුලින් සං දැක ගැනීම. රාග, ද්වේෂ, මෝහ තමන්ගේ චිත්ත සංස්කාරේ උපදින ආකාරය, පරිහරණය කරන ආකාරය, ක්‍රියාත්මක වන ආකාරය, දබඩා කරන ආකාරය දැන් තේරුම් ගැනීමයි මේ සම්මා ධම්මෝ සංකීර්තිකෝ කියන්නේ. එතකොට මේ සංගලින් මා කියන්නේ නිදි නිදහස්වි මේ රාග දේශ මොහ කියන කෙලෙස් වලින් නිදි නිදහස් වීම දැක ගැනීමයි සම්මාදිට්ඨිය කියන ආර්ය සම්මාදිට්ඨිය. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට උපකාර වන්නා වූ සම්මාදිට්ඨිය තමයි ආර්ය සම්මාදිට්ඨිය. ඒක ලෞකික සම්මාදිට්ඨිය එහෙම නැත්නම් හොඳ යහපත් නිවැරදි ලෝකයක් හදන සම්මාදිට්ඨිය නෙමෙයි. මේක සතර ගමන කෙලවර කරන සියලු කෙලෙස් නික්ලේශී බවට පත් කරන සම්මාදිට්ඨියයි ආර්ය සම්මාදිට්ඨිය. එතෙන්දී රාග දේශ මොහ කියන මේ ශක්තිය බිහි කරන විඥාන ශක්තිය බිහි කරන සංසාර ගමනේ නැවත නැවත සකස් කරන ආයුහනම් කියන தත්වයට පත් කරන ගති උපදවන මේ ක්‍රමය සහ මුලින්ම සිඳලා ඉවත් කරන්නට උපකාර වන්නේ මෙන්න මේ ආර්ය සම්මාදිට්ඨිය පටන් අර ආර්ය සම්මා සමාධිය දක්වා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එනිසා හැම කෙනෙක්ම මේ සම්මාදිට්ඨියේ ත්‍රිපරිවර්තය දැනගත්තේ නැත්නම් මේක ප්‍රඥාවේ ත්‍රිපරිවර්තය එතෙන්දී නිවන ඇත්තේ නැහැ. මේ හොඳ යහපත් නිවැරදි කියන දේ බොහොම වැදගත්. හැබැයි අර සමාජයේ ජීවත් වන්න මේ ලෞකිකත්වයේ තුල හොඳ යහපත් මිනිහෙක් වෙන්න උපකාර වෙනවා මිසක් හොඳ පැවැත්මක් හොඳ ජීවිතයක් හොඳ ජීවන රටාවක් ගමන් කරන්න උපකාර වෙනවා මිසක් මේ ලෞකිකත්වයෙන් ඉතර වෙලා ලෝකෝත්තර ත්වයට පත් කරන්නට මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය දැන නොගැනීමම තමයි අද මේ නිවන වැළීමට හේතුව. එනිසා බුදුහාමුදුරුවෝ මේ දේශනා කර වදාළ මහා චත්තාරීක සූත්‍රයේ පැහැදිලිවම විග්‍රහ කරලා මෙන්නා කියන මෙන්න මේ සම්මාදිට්ඨියේ ආර්ය සම්මාදිට්ඨිය තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගන්න බැරිකම තියෙන්නේ මේ සංදේශනාව වැහිලා තියෙන නිසා සං නොදන්නා නිසා මේ සංසාර ගමනට නැවත නැවත ඇලෙන ක්‍රමවේදයක් තමයි සකස් වෙලා තියෙන්නේ. ඒක දේව ආගම් සංකල්පවල එන එකක්. එනිසා මේ දේවාගම් සංකල්පවලට බුද්ධාගමත් බුද්ධ ධර්මයක් යැකිවීම නිසා අද මේ ලෝකෝත්තර ආර්ය සම්මාදිට්ඨිය භාවිතයෙන් ඉවත් වෙලා ගියා. ඒක අහල ඉවත් වෙනවා. එනිසා මේ ත්‍රිපරිවර්තය නොදැනීම නිසා පිරිසිදුවම පැහැදිලිවම නිවන් මඟ අවබෝධ කරගන්නට මිනිහෙකුට තියෙන ශක්තිය මදි. ශ්‍රාම්භු ඥානෙ කොහොමද තේරුම් ගන්න බැහැ. එනිසා මේ ධර්මය අහන්න ඕන මෙන්න මේ ත්‍රිපරිවර්තය නිවැරදිව අවබෝධ කරගෙන තේරුම් අර ගන්නට. ත්‍රිපරිවර්තය හරියටම දැනගත්තොත් මේ සම්මාදි මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය හැටියට මේ වගේම ලෞකික සම්මාදිත්‍ය ලෞකික සම්මාදිත්‍ය හැටියට ලෝකෝත්තර ආර්ය සම්මාදිත්‍ය ආර්ය සම්මාදිත්‍ය හැටියට ත්‍රිපරිවර්තයම දැනගත්තොත් ඕනෑම කෙනෙකුට පුළුවන්කම තියෙනවා අර සම්වර සීලයේ පිටලා සම්වර ආර්ය සමාධියේ ධ්‍යාන ලැබලා මේ ලෝකෝත්තර ආර්ය සම්මාදිට්ඨියට පත් වෙලා සම්මා සමාධියටත් පත් වෙනවා. මේ සම්මා සමාධියට පත් වූ පුද්ගලයා සම්මා ඥාන ලැබෙනවා. ඒක නම වෙනි පියවර. සම්මා ඥාන ලැබූ පුද්ගලයා සංවේලී මිදි නිදහස් වූ ලබන ඥානයක් ලබනවා. රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර බුද්ධ ඥාන තමයි සම්මා ඥාන. එතකොට මේ සම්මා ඥාන ලැබූ පුද්ගලයා සම්මා විමුක්තියට පත් වෙනවා. වෙන කිසිම ක්‍රමයක් නැහැ සම්මා විමුක්තියට පත් වෙන්නට. සම්මා විමුක්තිය කියන්නේ විද්‍යා විමුක්තිය, එහෙම නැත්නම් අරහත් ත්‍ත්වය. ඒ නිසා අරහත් ත්‍ත්වයට පත් වන්නට මාර්ගඵල ලබන්නට මේ ප්‍රඥා විමුක්තිය සම්පූර්ණ කරගන්නට නම් මේ සම්මා දිට්ඨියේ පටන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආර්ය මේ සම්මා දිට්ඨියේ පටන් අංග 9 තේරුම් අරගෙන දස අංගයේ සමන්නාගතෝ කියන ලක්ෂයට පත් වෙන්න ඕන. ඒ නිසා මම බොහොම කෙටියෙන් විග්‍රහ කළේ මේ සම්මා අංග පිළිබඳව තව උගාක් දුරට විග්‍රහ කරන්න පුළුවන්. නමුත් තවත් කරුණු කිහිපයක් විග්‍රහ කරන්න තියෙන නිසා මෙතෙන්දී අපි මේ විග්‍රහය පොඩ්ඩක් තාවකාලිකව මෙතනින් නවත්වනවා. මේ ඥානය එහෙම නැත්නම් දැනීම කියන එකේ ත්‍රිපරිවර්තයක් තියෙනවා. ඥානං කියලා ස්වේ අඥාන ඥාන ප්‍රඥා මේ තමයි පරිවර්තය. අඥාන කියන්නේ අර කිරු රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කිරුතු මෝහ වූ මොට්ට වූ දැනුම අඥාන. එතකොට කියන්නේ අර බුදුහාමුදුරුවෝ දේශනා කළ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදයේ අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමී පටිපදා අඥානං. ඒ වගේම ඥාන කියනවා. මේ විඥානයේ කියන එක ඔය අඥානයට කියන්න පුළුවන් ඥානයට කියන්න පුළුවන්. විඥානයේ කියන එක වෙනස් කරගන්න පුළුවන් නිසායි මෙතෙන්ට මේ පිටිපස්සට විඥානය ඇතුළත් වෙනවා. ඒ නිසා ඥාන කියන්නේ අපි ලෞකික වශයෙන් ජීවත් වෙන්නට උපකාර වන්නා වූ දැනුම අවබෝධය ඥාන ඥානතෝ කියන தත්වය ඥානය හැටියට ගන්න. හැබැයි මේ ඥාන ප්‍රඥා කියන්නේ ප්‍රකෘති ඥාන එහෙම නැත්නම් පරම පවිත්‍ර ඥානය. ඒ පරම පවිත්‍ර ඥානය ලබා ගන්න නම් අර චක්කු මුදපාදි ඥාන මුදපාදි පඤ්ඤා මුදපාදි විද්‍යා මුදපාදි කියන උපදවා පහදා ගන්න ඕනේ. මේ උපදවා පහදා ගැනීම තමයි උදපාදි කිව්වේ. මේ උපදවා පහදා ගන්න ඕනේ කෙලෙස් ප්‍රහාණය කරලා කෙලෙස් ඉවත් කරලා කෙලෙස් අයින් කරාම මේ චිත්ත සංතානය සහ මනස පිරිසිදු වෙන්න වෙන්න මේ ප්‍රඥාව මතුවෙනවා. ඒ ඥාන මතුවෙනවා. ඒ නිසා මේ බුද්ධ ඥාන මතුවෙන්නේ ප්‍රඥාව මතුවීමෙන්. ඒකනේ කිව්වේ සෝතාවදානේ පඤ්ඤා සුතමයේ ඥාන. එතකොට සුතමයේ ඥානය එතන බුද්ධ ඥානය. සෝතාවදානේ පඤ්ඤා චින්තාමයේ ඥාන. සෝතාවදානේ පඤ්ඤා භාවනාමයේ ඥාන. මේ ඥාන ලැබෙන්නේ ප්‍රඥාව නිසායි. ප්‍රඥාව කියන්නේ පිරිසිදු කර ගැනීම. එහෙම නැත්නම් කෙලෙස් ප්‍රහාණය කළා, අස් කළා, අයින් කළා, ඉවත් කළා, චිත්ත සංකානේ මනස මුවා විරාජින කෙලෙස් ඉවත් කළා, අයින් කිරීමයි. ඒ නිසා මේ විඥාණයෙන් කරන කටයුතු පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. විඥාණයෙන් අපි රාගය, ద్వේෂය, මෝහය එකතු කර ගන්නවා නම් චිත්ත සංකානේ ඇතුළට ගතිය ඇතුළට ගන්නවා නම් ඒ පුද්ගලයා අඥානම් වෙනවා. ඒ පුද්ගලයා ලෞකිකත්වය තුළ යහපත් මාර්ගයකට පත්වෙනවන ඒ පුද්ගලයා ලෞකික ඥාන ලබනවා. හැබැයි ඒ පුද්ගලයා ලෝකෝත්තර අර සමාධි ආදී ලෝකෝත්තර තීරේ පිහිටනවා නම් ඒ පුද්ගලයාට ප්‍රඥාව මතුවෙනවා. ඒ නිසා ප්‍රඥා උදපාදි පහළ වෙන්නේ නැහැ. මේක උදපාදි උපදවා පහදා ගන්න ඕනේ, පිරිසිදු කර ගන්න ඕනේ. තමන්ගේ වැහිලා මනස මුවා වෙලා වැහිලා තියෙන මොට්ට වෙලා තියෙන මේ කෙලෙස් ගති කපා ගැනීමත් සමග ආශවක්‍රයා අංශයක්‍රයා කිරීමත් සමග පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි වෙනවා. ඒ නිසා මේ ඥානයේ කිපරිවට්ටයක් තියෙන බව තේරුම් ගත යුතුයි. ඒ වගේම මේ මෛත්‍රියේ කිපරිවට්ටයක් තියෙනවා. මෛත්‍රියේ අපිට පුළුවන්කම කියනවා මේ මෛත්‍රිය දැන් ශාප කරනවා කියන්නේ ඒක මෛත්‍රියට විරුද්ධ දෙයක්. එකක් ශාප කරනවා, පලි ගහනවා වගේ ඒවා ද්වේෂයෙන් කරන දේවල්. ඒකත් චිතේ ශක්තියක්මයි. ඒ චිතේ ශක්තියෙන් අපි ද්වේෂ කරනවා නම් වෛර කරනවා නම් ඒක මෛත්‍රියේ විරුද්ධ පැත්ත. ඊට පස්සේ ලෞකික මෛත්‍රිය කියනවා. ඒ වගේම පරම මෛත්‍රිය එහෙම නැත්නම් ආර්ය මෛත්‍රිය කියලා මෛත්‍රියක් තියෙනවා. මේ ලෞකික මෛත්‍රියේදී කරන්නේ මට තමන්ට මගේ අයට මඤ්ඤතාවෙන් එහෙම නැත්නම් ආත්ම දෘෂ්ටියකින් මෛත්‍රී කිරීම. දැන් මම නිදුක් වෙම්වා, සුවපත් වෙම්වා, මගේ අම්මා තාත්තා නිදුක් වෙම්වා, මගේ ගෙදර අය, පවුලේ අය, ගමේ අය මමත්වයේ මූලික කොටස ආත්ම දෘෂ්ටිය මම කියන මේ කූඩුවට එහෙම නැත්නම් මේ තාවකාලිකව හදාගත්ත කූඩුවට මෛත්‍රී කිරීම ලෞකික මෛත්‍රිය. ඒ නිසා ලෞකික මෛත්‍රියෙන් නිවන් අවබෝධ කරගන්නට බෑ. මේ කූඩුවක් අපි හදාගෙන තියෙන්නේ, මේ කූඩුවේ තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහධාතු අතර විඥාන ශක්තිය. මේකට මේ කූඩුවට මෛත්‍රී කළාට වැඩක් නෑ. ඒ නිසා ආර්ය මෛත්‍රිය පරම මෛත්‍රිය තමයි නිවනට උපකාර වන ත්‍රිපරිවර්තයේ මෛත්‍රියේ ත්‍රිපරිවර්තය. අර වෛර කරන එක, ද්වේෂ කරන එක කොහොමවත් කවුරුත් අයින් කරන්න ඕනේ. හැබැයි අර මට මම මගේ අයට විතරක් මෛත්‍රී කරන එක අයින් කරන්න ඕනේ. ඒ නිසා මමද සියලු ලෝක සියලු සත්වයෝ සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා, සකුදාගාමී ඵලයෙන් නිරෝගී වෙත්ව අනාගාමී ඵලයෙන් සුවපත් වෙත්ව අරහත් ඵලයෙන් දුකින් මිදෙත්ව නිවන් සුවයෙන් සුවපත් වෙත්ව කියන පරම මෛත්‍රිය සමමෙත ආර්ය මෛත්‍රිය කරන්නේ. සිටින්දි පුද්ගලයේ සත්‍යයේ කියන සංකල්පේ මමත්වේ මඤ්ඤතාවේ අසීමානේ ඉන්නේ නැහැ. එනිසා මේ හැම පුද්ගලයෙක්ම මමද සියලු ලෝක සියලු සත්‍යෝ ප්‍රාම සමතත්වයට ගිහිනවා. ඒ සියලුම සත්‍යෝ මේ විඥාණයෙන් කටයුතු කරන නිසයි මේ සංසාරේ අතරමංගල දුක් විඳින්නේ. එනිසා ඒ සියලු සත්‍යයන්ටම මේ සතර අපාදුක නිදින්නට පුළුවන් වෙන්නේ සෝවාන් ඵලයෙන් පස්සටපත් වෙනවා. ඒ වගේම රාග දේශ වලින් ඉවත් වෙලා තමයි සකුදාගාමි ඵලෙන් මේ සියලුම රෝග වලින් නිරෝග වෙන්න පුළුවන්. ඒ වගේම නිරාමිෂ නිරාසව සුවයක් වෙන්න පුළුවන්. ආගාමී තත්වෙන් අනාගාමී වෙන්න පුළුවන් අනාගාමී සුවේ. ඒකයි නිරාමිෂ සුවේ, නිවේදිත සුවේ, නිවන් සුවේ. ඒ වගේම සංසාර දුකින් සදාටම මිදී නිදහස් වෙන්නට පුළුවන් අරහත් ඵලය. ඒ නිසා හැම කෙනෙකුටම සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්ව, සකුදාගාමී ඵලයෙන් නිරෝධ වෙත්ව, අනාගාමී ඵලයෙන් සුවපත් වෙත්ව, අරහත් ඵලයෙන් දුකින් මිදෙත්ව, නිවන් සුවයෙන් සුවපත් වෙත්ව කියන එකයි ඒ ප්‍රාර්ථනාවයි, ඒ අධිෂ්ඨානයයි, ඒ සිටිවිල්ලයි, පරම මෛත්‍රිය, ආර්ය මෛත්‍රිය, එතෙන්දි මමත්වයක් පුද්ගලයේ ද්‍රව්‍යයක් වස්තුවක් සත්‍යයක් නැහැ. එනිසා හැම කෙනෙකුටම අපි මේ පරම මෛත්‍රිය පැතිරවීමෙන් අපිට පුළුවන්කම තියෙනවා මේ මෛත්‍රිය ත්‍රිපරිවර්තය සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ තවත් කියනවා තව ත්‍රිපරිවර්තය මේ පැවැත්ම තුළ තියෙන හැම සංකතයකටම ත්‍රිපරිවර්තයක් තියෙනවා. නමුත් මට එච්චර විග්‍රහ කරන්න වෙලාවක් නැහැ, කාලයක් නැහැ. තවත් එක ත්‍රිපරිවර්තයක් විග්‍රහ කරන මෙතෙන්දි නවත්තන්න කල්පනා කරලා තියෙනවා. මේ නිත්‍ය පිළිබඳවත් ත්‍රිපරිවර්තයක් තියෙනවා. පටිච්ච නිත්‍ය අනිත්‍ය. මේ පටිච්ච වීම තමයි රාගයෙන් පටිච්ච වෙනවා, ද්වේෂයෙන් පටිච්ච වෙනවා, මෝහයෙන් පටිච්ච වෙනවා. අපි මේ සියලුම පැවැත්මට අවශ්‍ය වන්නා වූ ශක්තිය, විඥාන ශක්තිය විකරගන්නේ පටිච්ච වීම. චක්කුංච පටිච්ච රූපේච උපද්ජිති චක්කු විඥාන. සෝතම් පටිච්ච සද්දම් උපද්ජිති සෝත විඥානම්, ගානම් පටිච්ච ගන්ධම් උපද්ජිති ගාන විඥානම්, ජීවා පටිච්ච රස උපද්ජිති රස විඥානම් ආදී වශයෙන් මේ පටිච්ච වීම නිසා තමයි සියලුම ශක්තියන් බිහි වෙන්නේ. එමණක් විඥාන ශක්තියන් බිහි වෙන්නේ, රාග දේශ මොහ බිහි වෙන්නේ. මේක නිත්‍ය කර ගැනීම තමයි ලෞකිකත්ව වෙන්නේ. නිත්‍ය නිසා සුඛ, සුඛ නිසා අත්ථ, අත්ථ නිසා අභිනන්දනේ නන්දි, නන්දි නිසා රාග, රාග නිසා මේ සමුදය, සමුදය නිසා උපාදානය සිදු වෙනවා. ඒ නිසා මේ ලෞකිකත්ව තුළ අර සියලුම දේ උපාදානය කරගන්නේ මෙන්න මේ නිත්‍ය සුඛ අත්ථ කියන දෙන්නයි. මේක අනිත්‍ය දුක්ඛ අනත්ථ, එමනනම් අනිච්චිතෝච විහෙරති නටතිංචි ලෝකේ උපාදීයති කියන එක තේරුම් ගත්තොත් මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ, මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ 21 අවස්ථාවක් දේශනා කරලා තියෙනවා. අනිච්චිතෝච විහෙරති නටතිංචි ලෝකේ උපාදීයති. මේක අවබෝධ කරගතිය යුතු ඉතාම උතුම් ධර්ම කොටස. එනිසා මේ අනිච්චිතෝච විහෙරති, එමනනම් අනිච්ඡානුපස්සී විහෙරති, දුක්ඛානුපස්සී විහෙරති, අනත්තානුපස්සී විහෙරති, නිච්ච සංඥා පජහති, සුඛ සංඥා පජහති, අත්ථ සංඥා පජහති, නිබ්බිදානුපස්සී විහෙරති කියන නිබ්බිදා. නිබ්බිදා කියන්නේ නොබැඳී. එමනනම් නිර්වේදී. දැන් මේ ඒ ධර්මයට පත් වුණොත් විතරයි සම්පූපදී පටිනිසග්ග කියන ධර්මයට පත් වෙන්නේ. එනිසා මේ පටිච්ච පටිච්ච හැටියට දැනගන්න ඕන. පටිච්ච නිසා සිදුවන නිත්‍ය ස්වરૂපේ දැනගන්න ඕන නිත්‍ය සුඛාර්ථ. ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනත්ත්‍ය කියන ත්‍රිලක්ෂණය තේරුම් ගත්තොත් මේ ත්‍රිලක්ෂණයේ ත්‍රිපරිවර්තයක් කියන බව හොඳට තේරුම් ගන්න ඕන. එනිසා මේක තේරුම් ගත්ත පුද්ගලයෙකුට ඕනම අවස්ථාවක පුළුවන් වෙනවා දැන් ඉතාම පැහැදිලිව දේශනා කළා. මේ සීලේ ප්‍රතිපදාවක් තියෙනවා, සමාධියේ ඥානවල ප්‍රතිපදාවක් තියෙනවා, ප්‍රඥාවේ සම්මාංගවල ප්‍රතිපදාවක් තියෙනවා, මෙත්තානුසතිය මෛත්‍රියේ ප්‍රතිපදාවක් තියෙනවා, ඒ වගේම ඥානවල ප්‍රතිපදාවක් තියෙනවා. මේ අනිත්‍ය දුක්ඛ අනත්ත එහෙම නැත්නම් මේ පටිච්ච වීමේ ප්‍රතිපදාවක් තියෙනවා. තව ඕනෑම දෙයකට මේක අනුගත කරලා විග්‍රහ කරගන්න පුළුවන් වෙනවා. එනිසා මේ ත්‍රිපදාවක් තේරුම් ගත්ත පුද්ගලයේ නියත වශයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා සෝතාපන්න ඵලයටපත් වෙලා සෝතාපන්න සම්බුදාගාමි අනාගාමියන්ට කියන මාර්ගඵල මාර්ගය සහ ඵලයන් අතරම සම්පූර්ණ කරගෙන නිවන් අවබෝධ කරගන්නට උපකාර වන්නා වූ ධර්මය නිවැරදිවම අවබෝධ කරගන්නා කෙනෙක් වෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම උත්සාහ දෙකේ උකේ මේ ත්‍රිපරිවට්ඨය අඩු මාසයෙන් සීලේ ත්‍රිපරිවට්ඨය සමාධියේ ත්‍රිපරිවට්ඨය ප්‍රඥාවේ ත්‍රිපරිවට්ඨය දැනගෙන තේරුම් අරගෙන ඒ මඟ අනුගමනය කරන්න. නිසා මම හිතන්නේ අද ධර්ම දේශනාව මෙතනින් නවත්වනවා. අද බෙදලා දෙයින් මම කියන්නේ පොතක්. ඒ පොතේ මීටත් වඩා මේ ත්‍රිපරිවට්ඨය පිළිබඳව 17 වෙනි පොත සම්දේශනාවේ ඒ පොත එකට සම්ත්‍රණය කරලා තියෙන්නේ. මේ අනුව පින්වතෙකුටම ඒ පොත ලබා ගන්න පුළුවන්. ඒක කියවලා තවත් විග්‍රහ සහිතව විස්තර සහිතව මේ ත්‍රිපරිවට්ඨය පිළිබඳව තේරුම් ගන්න පුළුවන්. නිවන් අවබෝධ කරගන්නට උපකාර වන්නේ අර තුන්වෙනි විවට්ඨේ ඥානං විවට්ඨ කියන தத்துவයයි. සංසාර ගමනේ යන්නට නම් අර සංවට්ඨය පරිවට්ඨය දෙකම උපකාර වෙනවා. සංවට්ඨයේ නියත වශයෙන්ම අපාගාමි, විවට්ඨයේ නියත වශයෙන්ම කාම ලෝක, පරිවට්ඨයේ නියත වශයෙන්ම කාම ලෝක වල අතරමං වෙන ක්‍රමයක්. ඒ නිසා තමන්ට පුළුවන් වෙනවා තමන් යා යුතු කොතැනටද මේ මාර්ගය තේරුම් ගන්න. එකයි මැදේ මඟ ඥාන දර්ශනයක් ලැබෙනවා. දැන් ඕන කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. තමන්ට තියෙනවා නම් මොනවා හරි ප්‍රශ්නයක් දැනගන්න කාරණයක් තේරුම් ගන්න නොපැහැදිලි වෙනක් අපැහැදිලි වෙනක් තියෙනවා නම් ඕන කෙනෙකුට පුළුවන් අහලා දැනගන්න.
ලැබෙනවා අරිය ඥාන ලැබෙනවා
අරිය ප්‍රඥාව ලැබෙන නිවන මාර්ගඵල ලබනවා. ඉතින් ඒක නිසා රිය අරිය කියන එක තමයි තේරුම් ගන්න ඕනේ නැත්නම් රිය අනරිය. රිය කියන්නේ මේ ගමනට යන ගමන යන්නට එහෙම නැත්නම් මේ සංසාර රිය ගමන දිගින් දිගටම පවත්වාගෙන යන්නට යම් කිසි ශක්තියක් බිහි කරනවා මේ හැම පුද්ගලෙකම. පුරා භූමියගේ පටන් මහා බ්‍රහ්මයා දක්වාම මේ ශක්ති විශේෂයක් බිහි කරනවා නිර්මාණය කරනවා. මේක තමයි රාග ශක්තිය, ද්වේෂ ශක්තිය, මෝහ ශක්තිය. මේකයි කියන්නේ යායන් තන්නා පුනෝබල්කා. පුනෝබල්කා කියන්නේ පුන පුනාම ඒ தත්වයට ඒ බවටම පත් වෙනවා කියන්නේ. යායන් තන්නා එක යායට එක දිගටම හේතුඵල පරම්පරාවක් හැටියට රාගයෙන් කටයුතු කරන පුද්ගලයා බිහි කරන්නේ රාග ගතියමයි. ද්වේෂයෙන් කටයුතු කරන පුද්ගලයා තුළ බිහි වෙන්නේ ද්වේෂ ගතියමයි. රාගයෙන් ද්වේෂයෙන් කටයුතු කරන පුද්ගලයා සහ මෝහයෙන් කටයුතු කරන පුද්ගලයා තුළ බිහි වෙන්නේ මෝහයමයි. එතකොට මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුනම මේ සංසාර ගමනේ විය ගමනට උපකාර වන අනරිය පරිණතය. එනිසා රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර කටයුතු කරන්න පුළුවන් නම් අර සංවර සිද්ධියෙන් ඉන්ද්‍රියය සංවර කරගන්නට පුළුවන් නම් ඒ පුද්ගලයා අනාර්ය මේ ආර්ය සීලේ පීතිය. ආර්ය සීලේ පීතියම ඉන්ද්‍රියය සංවර වුණාම සිව්පසේ සම්නිශ්චිත අර සංවර වුණාම එතෙන්දී අපිට පුළුවන්කම තියෙනවා ආර්ය ඥානයක් ලබන්න. ආර්ය ඥානය ලැබෙන පුද්ගලයා විශේෂයෙන්ම කිව්වේ කාමී විවිච්ඡ පාපේහි අකුසල ධම්මේහි විවිච්ඡ පටමධ්‍යාම. එතෙන් ලබන්නේ සවිතක්ක සංචාර. අර අනාර්ය ඥානයේදී ලබන්නේ විතක්ක විචාර කියන එක සවිතක්ක සංචාර වලට වැටෙන්නත් පුළුවන් නොවැටෙන්නත් පුළුවන්. හැබැයි එතන කියලා කියන්නේ විතක්ක විචාර. අවිතක්ක විචාර එකක්, විතක්ක විචාර එකක්, සවිතක්ක සංචාර මේකෙත් පරිවර්තනය. එතකොට මේ සවිතක්ක සංචාර කියන්නේ යහපත් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා, වීතරාගී, වීතදේශී, වීතමෝහී ගති ගුණ වලට උපකාර වන දේ සවිතක්ක සංචාර. ඒ කාමී විවිච්ඡ පාපේ අකුසල ධම්මේ විවිච්ඡ කියන්නේ වෙන් වූ සිටින්. කාමයෙන් වෙන් වූ සිටින්, ඒ කියන්නේ රාගයෙන් වෙන් වූ සිටින්, ද්වේෂයෙන්, වෛරයෙන්, පාප ධර්ම වලින් පාප සිටින්, අකුසල සිටින් වෙන් වූ සිටින් ලබන ධානයේ ආර්ය ඥානය. ඒක අර සංසාර ගමන, රිය ගමන යන්නට උපකාර වන දෙයක් නෙමෙයි. සංසාර රිය ගමන යන්නට උපකාර වන්නා වූ රාගය, ද්වේෂය, මෝහය බිහි නොවන තත්ත්වයක් යටතේ ලබන ඥානය. ඒ ඥානෙ කරන්නේම අර රාග ද්වේෂ මෝහ කියන මුල් නිරෝධ වෙනවා. එමන්න රාග නිරෝධ, ද්වේෂ නිරෝධ, මෝහ නිරෝධ වෙනවා. ඊට පස්සේ දෙවනුව කුසලාදි සංකාර වලින් ඒ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල චිත්තසංතානෙ මුදුරා ගලවා කයතන කපලා ඉවත් කරන්න පුළුවන් තත්ත්වයටම පත් වෙනවා. එනිසා මේ ආර්ය ඥානයි අනාර්ය ඥානයි දෙකක් බව තේරුම් ගන්න ඕනේ. ආර්ය ඥාන ලබන ක්‍රමය වෙන මොකක්වත් නෙමෙයි, මේ ඉන්ද්‍රිය සීලෙන් සීලේ පිටන්දු. එතකොට තමයි ඉන්ද්‍රිය සංවර සීලේ, ප්‍රත්‍යසං ජීවපසේ සංවර සීලේ, ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ, ආර්යමාර්ග සංවර සීලේ පිටිය ගමන්ම ලබන්නේ ආර්ය ඥානයෙන්. මේවා එකක තුන් පැත්තවල මේක වෙන් කරලා පෙන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. කර්මස්ථාන කියලා අමතක එකක් එහෙම දෙයක් නැත්තේ. කර්මස්ථාන කියනවා. දැන් 23 වෙනි පොතේ විස්තර කරලා පැහැදිලි කරලා තියෙනවා. වෙනම දේශනාවක් කරන්න ඕනේ. මොනවද ආර්ය කර්මස්ථාන, මොනවද අනාර්ය කර්මස්ථාන. ඊටත් වඩා තව දැනගන්න ඕනේ මේ සතියේ පිළිසීම ආර්ය ඥානයක් ලබන්න සතිය නියත වශයෙන්ම සතියේ පිළිචන්දෝ. අසතියෙන් ගැටියුදු කිරීම තමයි ආර්ය ඥානය.
අසති සති අසති කියල දෙකක් තියෙනවා. ඒ කියන්නේ සතිය කියන එකේ තේරුම මේක ත්‍රිපරි මේ ත්‍රිපිටකයේ පරිවර්තනය කරද්දී අපේ මේ හිතිය මේ ස්වාමීන් වහන්සේලා දාලා කියන්නේ ස්මෘතිය කියලා වචනයක්. නම් ඒක වැරදි වචනයක්. ඊට පස්සේ පස්සේ කාලේ කාපීන එක සිංහල වචනයක් කරනවා හිත කියලා. හිත කියලා වචනිකුත් බුද්ධ දේශනාවේ භාවිතේ නැහැ. එනිසා මේ හොඳ සිහිය කියන එකත් වැරදි. සතිය කියන එක මේක පිටාම පැහැදිලිව විස්තර කරලා තියෙනවා. හේතුඵල ධර්මයට බහා ගලපා බල විනයට සතුනාවලා කටයුතු කිරීම සතියේ පිටා කියා කිවි. එහෙම නැත්නම් සති වෙන්නේ අසති වෙනවා. දැන් මේකට උදාහරණයක් මම කියන්නම්. හොඳ සිහියෙන් කටයුතු කරනකොට හේතුඵල ධර්මය නැතුව ඕනෑම කපටි වැඩක් කරන්න පුළුවන් බොහොම සිහියක් ඕන. ඕනම කපටි වැඩක් කට වැඩක් කුඩා මේ උපක්‍රමයක් ලාභය ප්‍රබන්ධික හොඳ සිහිය නියත වශයෙන් තියෙන්න නේද? නම් හොඳ සිහියෙන් කටයුතු කරන මිනිස්සු ඔක්කොම සතියෙන් කටයුතු කරන එකත් මේක සම්පූර්ණ අභාග්‍ය අද්භූත වැරදි විග්‍රහය. ඒ නිසා හේතුයි ඵලයයි දෙකම බලලා මේ හේතු නිසා තමන්ට උරුම වන ඵලය යහපත් නම් මේ හේතු කිරීම නිසා බාහිර ලෝකයට උරුම වන ඵලය යහපත් නම් ඒ හේතු කිරීම සතියේ පිහිටා කටයුතු කිරීමයි. ඒ හේතුව නරක නම් තමන්ට යහපත් ඵලයක් නම් අපායගාමී අසරමං වෙන මංගුලා වෙන දෙයක් නම් ඵලය ඒක කොයිතරම් ප්‍රිය වුණත් කොයිතරම් ආගයක් වුණත් කොයිතරම් හොඳ වුණත් ඒක අත්හරින්න ඕන. බාහිර පුද්ගලයෙකුව ලෝකේ අතරමං කරනවා නම් මංගලා කරනවා නම් අපායගාමී කරනවා නම් ඒක කොයිතරම් ප්‍රිය යා හොඳයි කියලා පෙවුණත් ලෞකික වශයෙන් ඒ ක්‍රියාව අත්හැරීමයි. හේතුඵල ධර්මයට බහා ගලපා බලා විනයට සසඳා බලා කටයුතු කිරීම කියන්නේ ඒකයි සතිය කියන්නේ. අතුර සතිය කියන්නේ මේ හොඳ සිහියෙන් කටයුතු කරනවා කියන වැරදි භාගයක් තියෙනවා. හොඳ සිහිය තියෙනවා ඕනම මේ දැන් යුද්ධායුධයක් හැදුව පරමාණු බෝම්බයක් හැදුණේ හොඳ සිහියෙන් හැදුවේ නැද්ද? නමුත් මේ මිනිහා දැන් කොයි තරම් දුක් විඳිනවා ඇත්ත කෝටි ප්‍රකෝටි ගන්න මිනිස්සු මරලා පාටද පලෙන්නේ? ඒ පුද්ගලයා දැනගෙන හිටියනම් මේ හේතු බල ධර්ම පරමාණු බෝම්බය හැදන්නේ මේ දුවක් වෝ හැදුවා මිනිහා හැදන්නේ ඇයි? මේ දුවක් වෝ එයා හැදුවේ බොහොම හොඳ සිහියෙන් බොහොම දැනුම් විඥානයකින්. ඒකයි මම කියන්නේ ඥානක් දෙපැත්තට තියෙනවා. විඥාන ඥානිය තමයි ලෝකේ අසමං කරන මම්මුලා කරන අපාගත කරන ඥානිකුත් තියෙනවා. අපේ ප්‍රඥාවෙන් මේ මේ කප්. නිපාතයේ සීල විග්‍රහය බැලුවොත් ඕනම කෙනෙකුට තේරෙනවා මොකද්ද මේ ආර්ය සීලය කියන්නේ. ආර්ය සීලය කියන්නේ පළමු කොට සංවර සීලය. සංවර වෙන්න ඕන මොනවද? තමන්ගේ ඉන්ද්‍රිය 6. සංවර වුණේ නැත්නම් ඉන්ද්‍රිය 6 ඇකනනාදී දිවගයමන කියන එක සංවර සීලයේ පිටින් නෑ. දැන් මේ සීලය කියන්නේ ලව් ලය සීලය කියගෙන සිතිල් වෙනවා. මොකද්ද? ලය. දැන් මේ ලය සිතිල් වීම කායන සංවරෝ සාදු වාචාය සංවරෝ සාදු මනසා සංවරෝ සාදු සාදු සම්පත්ත සංවරෝ. සාදු කියන්නේ මොකද? දැන් කායන සංවරෝ සාදු වාචාය සංවරෝ සාදු මනසා සංවරෝ සාදු. මේ සාදු කියලා වචනයක් කියනවා. දැන් අපි සාමාන්‍යයෙන් ආමෘවන්ට වදින කොටත් මේ අපේ පෘථග්ජන අය සාදු කියලා වඳිනවා. ඒක යහපත්. හැබැයි මේකේ ලොකු අර්ථයක් තියෙනවා. දැනගත්තේ නැති එකයි වරද. මේ සාදු කියන්නේ සුහද සුදු හදවතී. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් තොර වූ නික්කේසී නිකෙලිකි හදවතින් තම අර සාදු කියන නාමය අංජලි කරණය කළ නමස්කාර කරන්නේ. ඒ නිසා මේ සාදු කියන වචනේ තේරුම සුහද හදවත සුදු වෙනවා. හදවත සිතිල් වෙනවා. ලය සිතිල් වෙනවා. ඒ නිසා සංවරත්වයේ පිහිටියෙන්න ඕන. කායෙන් සංවරු. ක්‍රියාව සංවර වෙන්න ඕන. වාචා සංවරු. වචනය සංවර වෙන්න ඕන. මනස සංවරු. සිතිවිල්ල සංවර වෙන්න ඕන. එතකොට මේ සංවර වීමම තමයි අර ඇහැ සංවර වෙන්න ඕන, කන සංවර වෙන්න ඕන, නාසය, දිවකය, මන කියන මේ ඉන්ද්‍රිය හයම තමන්ගාවයි තියෙන්නේ. මේ හය සංවර කරගත්තොත් තමන් අතින් වරදක් වෙන්නේ නැහැ. වරදවල සිදුවන හැම කෙනෙක් අතින්ම සිදුවන ධර්මයක් වරදවල වෙන්නේ මේ ඉන්ද්‍රිය හය අසංවර ඒ ක්‍රියාත්මක කරන නිසා, භාවිතා කරන නිසා, පරිහරණය කරන නිසා. ඒ නිසා මේ සීලයේ පිහිටීම කියන්නේ තමන්ගේ ඉන්ද්‍රිය හය සංවර කරගෙන පාවිච්චි කරන්න, භාවිතා කරන්න ඉගෙනගෙන දැනගන්න එකයි. ඒකට අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඒකයි සීලේ ප්‍රතිච්ඡායයි. සීලේ පිළිගන්නොත් සීලේ අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඒ සීලේ අදිෂ්ඨාන කරගත්ත පුද්ගලයාට පුළුවන් නිතරම බොහොම සතියේ පිටා කටයුතු කළොත් ඒ පුද්ගලයා සීලේ පිටලා ඉන්ද්‍රියයන් සංවර කරගෙන තමන් අතින් නුවරන වරදි නවත්ත ගන්න, වළක්ව ගන්න, නිගමනය කර ගන්න. ඒ අනුව සංවර සීලේ පිටිය පුද්ගලයාට පුළුවන් වෙනවා ප්‍රහාණ සීලය, අර කෙලෙස් ප්‍රහාණය කර. ඒ වගේම මේ කේතෝ මේ සිත කේතෝ විමුක්ති එහෙම නැත්නම් මේ චිත්ත චිත්තේ සංවර කරගන්න. ඒ නිසා චේතනා සංවරත්වය ලැබෙනවා. ඒ නිසා සංවර සීලය, චේතනා සීලය, ප්‍රහාණ සීලය, වේදනානී සීලය, අවිතික්කම සීලය කියන මෙන්න මේ පංච සීලය තමයි බුදු පියාණන් වහන්සේ ආර්ය සීලය හැටියට පැහැදිලිවම විග්‍රහ කරලා තියෙන්නේ. තවත් කියනවා සීල විග්‍රහය නොයෙකුත් ඒවා විසුද්ධි මාර්ගයේ තියෙන තව සුදු විග්‍රහයන්. හැබැයි අද බොහෝ අය මේ විසුද්ධි මාර්ගයේ තියෙන වැරදි සීල විග්‍රහය තමයි භාවිතා කරන්නේ. අර මෙච්චර මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ අංගුත්තර නිකායේ තියෙන මේ උතුම් බුද්ධ දේශනාවේ බුද්ධ වාචිකයේ විග්‍රහ කර සීලය ගන්න ඒකයි වරද. ඉතින් ඒක නිසා මේ දෙකම තේරුම් ගන්න ඕනේ, දෙකම දැනගන්න ඕනේ, කියාගන්න ඕනේ. සුද්ධි මාර්ගයේ සීල සුද්ධියක් දැනගත්ත හැකි. නමුත් මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ අංගුත්තර නිකායේ පංචවිනිපාය කියන සීල විග්‍රහය හොඳට තේරුම් ගත්තාම තවත් නොයෙකුත් මේ සීලය පිළිබඳව, ආර්ය පංච සීලය පිළිබඳව, ආර්ය සීලය පිළිබඳව, නිවනට උපකාර වන සීලය පිළිබඳව දැනගන්න පුළුවන්. තව කාරණයක්
ගන්නවා. අපි යම් යම් අවස්ථාවල කටයුතු කරනකොට යම් පුද්ගලයෙකුට අපි හිතමු වැරද්දක් දකිනා, වැරද්ද දැකලා ඒනත් වැරදි කියලා කියනවා. ඊට පස්සෙ ඒක ගැන වැඩි සැලකිල්ලක් නැතුණු අපි ටිකක් සැරෙන් කියනවා.
එතන පටිඝය ගොඩ නැගෙනවා. ඒ කියන්නේ එතන ගැටියම පටිඝ කියන්නේ ගැටෙනවා. දැන් අපි කැමති නෑ අර පුද්ගලයා අර වරද කරනවා. එතකොට අපේ හිතේ තියෙන අකමැති ඉච්ඡ දැන් අර පටිච්ච වුණා. පටිච්ච වුණේ අර දෙවෙනි වෙලේ. දැන් අපි ඒ පුද්ගලයා අපි බොහොම ආදරය කරන පුද්ගලෙ කිසිලා කියන්නේ රාගයෙන් අපි ඇලෙන පටිච්චයක් තියෙනවා. ඒ පුද්ගලයා වර්ධක වැටෙනවාට පැටෙනවාට අපේ කැමැත්තක් නැහැ. ඒ කැමැත්ත නැති නිසා තමයි අපි අර උපදෙස් උදාහරණ මේ ආවාදය දුන්නේ. එතකොට ඒ පුද්ගලයා තවදුරටත් මේක කරනවා නම් අපේ හිතේ ඇති වෙනවා දෙවෙනි වෙලෙ. ඉතල තිබුණේ අර රාගයෙන් කැමැත්තෙන් තමයි ප්‍රිය කැපි. දැන් අප්‍රිය වෙලෙ. අර පුද්ගලයා කැලී ද්වේෂය ඉබේම දෙවෙනි වෙලෙ. ද්වේෂය කියන්නේ දෙවෙනි වේශයක් ඇති වෙනවා. එතකොට අපේ හිත කිලුතු වෙනවා. දැන් අර පළවෙනි වේශයට වඩා දෙවෙනි වේශයේ සිය ගුණයක් කිලුතු වෙලා තමයි අපි අර දඬුවමක් කරන්න හදන්නේ. එක්කෝ මේ අපි මොනවාරි මේ දැඩි පියවරක් ගන්න වචනයක් කියන්නේ බණින්නේ කතා කරන්න යන්නේ අර දෙවෙනි වේශයේ තමයි ඉන්නේ මතු වෙනවා. එනිසා මේ දෙකම වැරදි. ඒ කියන්නේ අපි උපදේශක් දෙන්න ඕනේ. මඟ පෙන්වන්න ඕනේ, පැහැදිලි කරන්න ඕනේ හේතුඵල ධර්මයේ තුලින්ම මේ පටිච්චසමුප්පාද ධර්මයේ තුලින්ම පුළුවන් තරමක් අපි කරුණු පැහැදිලි කරලා දෙන්න ඕනේ. එහෙම බැරි නම්
අපි අර බුදුහාමුදුරුවෝ කිව්වා අර තුන්වෙනි දණ්ඩනේ දෙන්න ඕන. ඉතින් ඒක නිසා බ්‍රහ්ම දණ්ඩනේ දීම ඒක ඒ බුද්ධලයාට ඕන දෙයක් කරගන්න ඉඩ දෙන්න ඕන. මොකද අපේ හිත පිළිබිඹු කරගෙන නැත්නම් ඒ බුද්ධලයා අපි කරේ වෛරයක් ඇති කරගන්නවා ඉතින්. දැන් අපි එක දැන දෙකක් කිව්වා තුන්දරේ කිව්වා ඊට පස්සේ මේ බුද්ධලයා කරනවා අපේ හිතේ වෛරයක් ඇති කරගන්න. එතකොට අපි අපේ හිත පිළිබිඹු කරගන්න ඒකත් කරගන්න. ඒක බොරු කතාවක්. පස්සේ හදාගත්ත එක. මේ සුරාමේරය මජ්ජපමා ගත්තාන වේරමණී කියන එකේ තේරුම මේ රා අරක්කු බීලා මත් වෙන එක නෙමෙයි. රා මෙර කිව්වේ ඇත්ත වශයෙන්ම මෙතන තියෙන මජ්ජ කියන්නේ මත් කී. මත් 21ක් විග්‍රහ කරලා තියෙනවා මෙතන. දැන් රාග මදය, ද්වේෂ මදය, මෝහ මදය, මාන මදය, බල මදය, නිල මදය, කුල මදය, ධන මදය, යොබ්බන මදය, ආහාර මදය ආදී කොට ඇත්තම් ඔන්න ආහාර මදයට විතරයි රාග රක්ක ඇති වෙන්නේ. රාග රක්ක ඇති වෙන්නේ මේ රහ මෙර කියන එකේ මදි කියන්නේ මත් වෙනවා. මදි කියන්නේ මත් වෙනවා. එතකොට මේ මත් වෙන්නේ මොකද්ද? ලේ ධාතු. මේ ලේ ධාතුව මත් වෙන හැම අවස්ථාවකම පමාවයි. පමාවයි. මධ්‍ය පමා. පමා වෙන්නේ මොකද්ද? නිවන. නිවන ප්‍රමාදයේ පසු. ඉතින් ඒක නිසා මේ සීල ඔය දැන් මේ සිල්පද පහක් තියෙනවනේ. මේ සිල්පද පහ ඔය සාමාන්‍යයෙන් අපි කියන මේ සම්මතයෙන් කියන කරුණු පහ පාප පහ නෙමෙයි. මේකේ කියනවා කෝටියක් සංවර තියෙනවා. අර සංවරය කියද ගත්තාම මේකේ කෝටියක් විග්‍රහ කරන්න දෙන්න පුළුවන් වෙනවා. කරන සියලුම වැරදි ඔය සුරාමේරේ මජ්ජපමා ගත්තානා වේරමණී කියන සිල්පදේ හරියටම තේරුම් ගත්තොත් එකම වරදක් අසුද්ධ වෙන්නේ නැහැ. එනිසා මේකේ සංවර සීලය, චේතනා සීලය, ප්‍රාණ සීලය, අධික්කම සීලය ඔක්කොම තියෙනවා. ඊට පස්සේ පරියාපන්න, අපරියාපන්න කියලා තවත් ආකාරවලින් නොඑක ආකාරවලින් විග්‍රහ කරලා තියෙනවා. එනිසා මේ සීලය කියන එක ඔය සිල්පද පහේ පද පරමාර්ථයට ගත්තට හරියන්නේ නැහැ. මේක ඊට වඩා හරිම ගැඹුරු. මේ බුද්ධ දේශනාවේ නොයෙකුත් ආකාරයක අර්ථ ධර්ම නිරුක්තමේ අර්ථ ලක්කන වශයෙන් මේක උපලක්කන වශයෙන් මේක නොයෙකුත් ආකාරයක නව ආකාරයකට විග්‍රහ කරන්න පුළුවන් ධර්මයක්. ඉතින් ඒක නිසා එක සිල්පදයක් අපිට විග්‍රහ කරන්න යන්නේ සමහර විට අවුරුදු 10ක් විතර ඒකයි. මුළු බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුව අවුරුදු 45ම කරපු ඔය සියලුම දේවල් ධර්මයේ අර මේකට අනුගත කරන්න පුළුවන් ඉන්නේ. මේ தත්ත්වය සමතේකට පත් වෙන කාලයක් එනවා. නමුත් ඒ දඬුවන්ට අපි හේතුඵල ධර්මයේ උගන්වන්න. පටිච්චසම් උපාද ධර්මයේ උගන්වන්න. අද ධම්පාචර පොතේ එහෙම නැත්නම් ඒ බුද්ධාගම පොතේ තියෙන පටිච්චසම් උපාද ධර්මයේ නෙමෙයි. හේතුඵල ධර්මයේ නෙමෙයි. ඉතින් ඒක නිසා මේ හේතුඵල ධර්මය හරියට ඉගන්වනවා නම් ඒ ධර්මුව යම් කිසි දෙයක් ක්‍රියාවක් කරනවා නම් විනය නැති අවිනීත වූ දෙයක් කරනවා නම් ඒකේ ඵලය කාටද උරුම වෙන්නේ කියන එක ඒ ධර්ම අවබෝධ වෙන්න ඕන. හතර තුනේ හතර පන්තියේ ඉඳලා. එතකොට තමන් අපාගත වෙන, තමන්ට ආයහපත් ඵලයක් උරුම වෙන, තමන් සංසාරයේ අතරමං වෙන දෙයක් ඔය ධර්ම කරන්නේ නැහැ. නමුත් අද ඒක එහෙම එකක් උගන්න ඉගෙන ගන්න බෑ ඔය ධර්ම පාසල් පොතේ ඔය බුද්ධාගම පොතේ. ඒකයි මේ හේතුඵල ධර්මය කියන උතුම් බුද්ධ ධර්මය තාම මුලින්ම නැති වුණා. ඉතින් ඒක නිසා තමයි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. ඒක සකස් වුණු කාලෙක හරියට හේතුඵල ධර්මයේ මතුවලා මේක සකස් කරන්න පුළුවන් වුණු කාලෙක අපිට පුළුවන්කම තියෙනවා මේ හේතුඵල ධර්මයේ කුඩාම දරුවාට උනා තේරුම් ගලන ඉන්න. දැන් තමන් නොකරන දෙයක් තමන්ට උරුම වෙන්නේ නැහැ. තමන් කරපු හැම හොඳක්ම තමන්ට හොඳක් ඇතුළේ වෙනවා. තමන් කරපු නරක හැම දෙයක්ම නරකයි කියලා තමන්ට එන බව මේ බුද්ධාගමට හේතුඵල ධර්මයේ ගන්නන සංකල්පන. ඒක ඕනම කුඩා ධර්මයකට සාමාන්‍යයෙන් හතරේ පන්තියේ ඉන්න පුළුවන්.
සමහරවිට
ඒක දැන් ඉතින් මේ මේ ආකාරයට අපිට අධ්‍යාපනය කරන්න පුළුවන් තත්ත්වයේ පැනලා දැන් කියන්නේ ධර්මතාවයෙන් මේක සිද්ධ වෙන කාලයක් එනවා. ඒක තමයි ඔය කාර්ය විනාශය කියලා 2012 එන්නේ. 2012 ඒක ධර්මතාවයේ සිද්ධ
සවනාස දාපේ ක්‍රියා පිටින රට සිද්දෙන්නේ කිට මම මේ මම තනියම මෙහාට ධර්ම ශ්‍රවණය කරන්න වැඩම කරේ. අද ක්‍රියා පිටින අපි සිද්දෙන්නේ කිට ආව මේ ධර්ම ශ්‍රවණය කළ විශේෂයෙන්ම ඒක මූලිකම උනේ මේ මම එයාට සම්බෝවහන්සේගේ දේශනා තුලින් මේ කල්ප විනාශය පිළිබඳ බුහන්සේගේ දැනගත කරන මට තේරෙන විදිහට මා එයාට කරුණු කාරණා පැහැදිලි කළා. ඒ කරුණ අතර අද බොහෝ දිනාට කියන්නේ අපිත් එක්ක පැමිණි සියලු දෙනාටම අවශ්‍ය නැතුව මොකද මේ කල්ප විනාශය කියන්නේ මොකද ආකල්ප පහ කියලා ඕන බේරලා මේ දේශනාවට බාහිර පැත්තක් බාහිර පැත්තකින් මේ ප්‍රශ්නේ එන්නේ. ඒ නිසා ඔබ වහන්සේ පොඩ්ඩක් මේ සියලු දෙනා කෙරේ අනුකම්පාවෙන් මේ දේශනා කරන්න කියලා මම කාරණා කිව්වා.
දැන් මේක විග්‍රහ කරනවා නම් හුඟක් විලාවක් යනවා. නමුත් මම බොහෝම කෙටියෙන් කියන්නම් මේ ලෝකයේ තියෙන එක මේ බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව බුද්ධ දේශනාවට අනුව මේ තුන් ලෝකෙ මේ බඹයක් පමණ වූ මේ ශරීරයට අනුගත කරලා තමයි බුදුහාමුදුරෝ මේ ලෝකය මේ ප්‍රකාශ කළේ. එහෙමනම් මේ ලෝකය කියන්නේ අපි හදාගත්ත එකක්. අර මාත්‍යය වුණේ සංවත්ත ලෝකය. අත්වදින් මේ සංවත්ත ලෝකයේ කියන්නේ ඔය බඹයක් වමන වූ ලෝකයේ තුල මේ ලෝකයේ තුලමයි කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන තුනම තියෙන්නේ. ඊට පරිබාහිර වූ ලෝක වෙන ඒවා. නම් අපි හදාගත්ත ලෝකය, අපි පරිහරණය කරන ලෝකය, අපි නිවන් අවබෝධ කරගත යුතු ලෝකයේ තියෙන්නේ මේ බඹයක් වමන වූ ශරීරය. මේ බඹයක් වමන වූ ශරීරය තුලින් අපි කරන කියන හිතන කටයුතු ක්‍රියාකාරකම් අයහපත් නම් රාගය, ద్వේෂය, මෝහය වඩවන දේවල් නම් වීකරණ දේවල් නම් දුක නිර්මාණය කරන දේවල් නම් සතර අතරමං කරන දේවල් නම් මේ ලෝකේ විනාශ වෙනවා. මේ බඹයක් පමණ වූ ශරීරය විනාශ වෙනවා. මේ බඹයක් පමණ වූ ශරීරය තුල යම්කිසි කල්ප විනාශයක් එන්නේ. කප්ප කියන්නේ කාල පරාසය. මේ යම් කිසි කාල පරාසයකට පමණයි මේ රාග, දේස, මෝහ කියන කෙලෙස් නිසා අපිට මේක පාස් කරගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා මෙතෙන්දී සිද්ධ වෙන්නේ මේ කල්ප විනාශයක් ලෝක විනාශය කියලා සාමාන්‍යයෙන් සම්මතයෙන් කියුවට මෙතෙන්දී වෙන්නේ කල්ප විනාශයක් කාල පරාසය විනාශයක්. මේ කාල පරාසය විනාශ වීමේදී සිද්ධ වෙන්නේ කල්ප පහක් විනාශ වෙනවා. පළවෙනි එක තමයි ආකල්ප විනාශ වෙනවා. ආකල්ප විනාශ වෙනවා කියන්නේ දැන් හැම ලෝකයේ හැම මිනිහෙකුගේම ආකල්පය මොකද්ද? ලාභ ලැබීමේ ආකල්පය. ආස්වාද ලැබීමේ ඉන්ද්‍රියයන් පිනවීමේ අන්තවාදී ආකල්පය. එනිසා හැම පුද්ගලයෙක්ම රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් පරිත වෙලා අර ලාභ පරිවේෂණ කරනවා, ආස්වාද පරිවේෂණ කරනවා. මේ අන්තවාදී ලෙසම තමයි අර රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් පරිත වෙලා සිටු වෙනවා ආන්දුවේ. ඒ නිසා මේ ආකල්ප දැන් කියන ආකල්ප හැමදාම මේ ආකාරයට පාස් කරන්න බැ. මේ ධර්මය මතුවීමත් සමග උතුම් බුද්ධ ධර්මයේ මතුවීමත් සමග මේක බුදුහාමුදුරුවෝ ලෝකයේ ධර්මයේ දේශනා කරද්දි මේ පටිච්චසමුප්පාද ධර්මයේ දේශනා කරා ওই කල්ප විනාශන ඕ කල්ප විනාශන අර ආගම් 64කම තිබුණු ආකල්ප සංකල්ප දේවාගම් සංකල්ප සියල්ලම නැති වෙලා යටපත් වෙලා මේ බුද්ධ ධර්මය මේ හේතුඵල ධර්මය මතුවෙලා ලෝකයා අතර ප්‍රචලිත වුණා. එනිසා මෙතෙන්දී ආකල්ප විනාශය, සංකල්ප විනාශය, ආගම් සංකල්ප, දේව ආගම් සංකල්ප බොහෝ දුරටම විනාශ වෙන කාලයක් එනවා. ඊට පස්සේ තවත් කියනවා කල්ප විනාශය. මේ ආකල්ප කියන එක එකක්, සංකල්ප කියන එක එකක් දෙකක්. ඔය සංකල්ප තමයි මම ආගම් හැටියට විග්‍රහ කළේ. ආකල්පය කියන්නේ අද මිනිසුන්ගේ සියලුම මිනිසුන්ගේ මේ ලෝකේ ඉන්න එකම ආකල්පයයි කියන්නේ තෙල් ආකල්පය. ඔය පෙට්‍රල්, භූමි තෙල්, ඩීසල්, ආදී වූ මේ තෙල් කියන්නේ මොනවද? ආපෝ තේජෝ වායෝ පඨවි කියන එකෙන් තේරෙන ශක්තිය. අපි මේ හැම කෙනෙක්ම භූමිකේ පාවිච්චි කරනවා නම්, පෙට්‍රල් පාවිච්චි කරනවා නම්, ඩීසල් පාවිච්චි කරනවා නම් කරන්නේ මොකද්ද? තේජෝ ශක්තිය පිළිබුත් කරනවා. දැන් මේ තේජෝ ශක්තිය පිළිබුත් කිරීම අසීමිත ලෙස සිද්ධ වෙනවා. දැන් මේක කල්පනා කරලා බලන්න, සාමාන්‍යයෙන් ඉදිරියට දේවල් අනු දැන් මේ තේජෝ ශක්තිය තෙල් කුච්චලා අපි වාතයෙන් දූෂණය කරනවා. ගස් වැල් පටලි දූෂණය කරනවා. ජලය දූෂණය කරනවා. දැන් අර ඇමරිකාවේ මැක්සිකන් බොක්කේ තෙල් දාලා ඔක්කොම ආපෝ දූෂණය කරනවා. ඒ කියන්නේ ජලය දූෂණය කරනවා. මේ දූෂණය කිරීමේ සීමාවක් තියෙනවා. මේ ආපෝ තේජෝ වායෝ පටලි කියන මේ තේජෝ ශක්තිය තෙල් සහ ගෑස්. මේ තෙල් සහ ගෑස් කියන එක අසීමිත නැහැ. සීමා දෛත්‍ය. මේ සීමා දෛත්‍ය වූ තෙල් අවසන් වෙනවා 2012 දී අවුරුදු 100. 1912 තමයි වාණිජ වශයෙන් තෙල් ලෝකයට බාහිරයට ගත්තේ, පරිණතයට ගත්තේ. ඒ තෙල් කියන එක මේ ලෝකය මේ මීටරය මේ පෘථිවිය භ්‍රමණය වෙද්දී තෙල් සකස් වෙනවා, නිර්මාණය වෙනවා. මේ ඒක හැදෙනවා. ඒ තෙල් හැදෙන වේගය වගේ සිය ගුණයකින් තෙල් උඩට ගැනීමේ වේගයක් මිනිහා විසින් මේ මොහොයි කරා. ඒ කිරීම නිසා අර ආකල්ප තෙල් ආකල්පේ සාමාන්‍යෙම නැති වෙනවා. තෙල් නැති වුණ දාට කල්පනා කරන්න පුළුවන් මේ තව 2012 දී තෙල් නැති වෙනවා. තෙල් නැති වුණාට පස්සේ ආයි කොළඹ ඉන්නායට නැවෙන් ආහාර ගේන්න බෑ. අම්පාරේ පොළොන් නඩුව දිහා මහල් තිබුණාට මෙයාට ගේන්න බෑ. කරත්ත වලින් ගෙන ආපු ඒවා විතරයි. ඊට පස්සේ වෙන්නේ පිටරටින් ගේන්නත් බෑ, මෙහෙන් ගේන්නත් බෑ. සාමාන්‍යෙම තෙල් නැති වුණාම මේක මහා විනාශයක්. පළවෙනි ආකල්පේ විනාශය. ඊට පස්සේ පරිකල්ප විනාශයක් වෙනවා. පරිගණක දැන් පරිගණක තමයි අද ලෝක හැම තැනකම හැම තේරකටම උපකාර වෙනවා. පරිගණක පරිගණක ඉන්ටර්නෙට් ඔය චන්දිකා තාක්ෂණය පරිගණක ගුවන් යාන යන්නේ ටෙලිෆෝන් ඔය සෙල් සෙල් අර ගුවන් විදුලිය රූපවාහිනී රේඩියෝ මේ සියල්ලම පරිකල්ප. අර තෙල් නැති වුණාට පස්සේ මේ පරිකල්ප විනාශිකුත් සිද්ධ වෙනවා. ඔය චන්දිකා තාක්ෂණය ඔක්කොම විනාශ වෙලා නැති වෙලා යනවා. ඒකත් අර කර සමගම සිද්ධ වෙනවා. මොකද මිනිස්සුන්ට එතකොට මේ කණ්ඩ බොන වහනන්සක් ටෙලිෆෝන් වහන්න කල්පනා කරන්නේ නැහැ. කණ්ඩ බොන නැතුව මේ වැඩක් කරන්න බැරි වෙනවා. ඊට පස්සේ සංකල්ප විනාශයක් වෙනවා. දැන් මනස්කල්ප විනාශයක් වෙනවා. දැන් අද ලෝකෙ හැම තැනකම මනස්කල්පිත මුදල් බලය අඩලයි නෝට්ටු. දැන් ඩොලර් නෝට්ටුවක් කියන්නේ මොකද්ද? අඩලයි කියන්නේ. ඒ මනස්කල්පිත බැංකු ලෝකයක් කියන්නේ. දැන් හැම මිනිහෙක්ම පොසතා කියන්නේ ඩොලර් නෝට්ටු තියනවනම්, පවුන් නෝට්ටු තියනවනම්, රුපියල් නෝට්ටු තියනවනම් පොසතා. මේවා ඔක්කොම අඩලයි. මේවා මනස ලෝකයක මනස්කල්පිත ලෝකයක් හදාගන්න. ඉතින් මේ ඔය නෝට්ටු ඔක්කොම දැන් ඔය තෙල් ආකල්පයේ ඉවර වුණාට පස්සේ ඩොලර් නෝට්ටු මිටියක් ගෝණියක් පුරවලා තහසේකුවක් ගන්න බැරිද? ඇයි කවුරුත් තහසේකුවක් දෙන්නේ නැහැ. ඩොලර් නෝට්ටු මිටිය තහසේකුවක් ගන්න වටින්නේ නැහැ. රුපියල් කෝටියක් තිබුණත් මිනිහ තහසේකුවක් දෙන්නේ නැහැ. ඉතින් ඒකත් තේරුම්පත් වෙනවා. ඊට පස්සේ මේ ආකල්ප සංකල්ප මනස්කල්ප පරිකල්ප හතරම එකම අවශ්‍ය වෙන උපකල්ප කියන කොටසක් තියෙනවා. ඒකට හදාගත්ත ආයතනික රටාවක්. ඒ කියන්නේ දේශපාලන ආයතන, ආගමික ආයතන, සංස්කෘතික ආයතන මෙහෙම නොයෙකුත් ආයතන. ඒ සියලුම ආයතන මේ උපකල්ප රටාව සමග විනාශ වෙනවා. ඊට පස්සේ රජුත් නැහැ පාලනය කරන්න. රජුගෙන් පාලනය කරන්න බෑ. හරි? වැඩි කෙවන්නේ කියන්නේ නැහැ, ආර්ධෙන් කියන්නේ නැහැ, කැම්පෙන් කියන්නේ නැහැ. අර කල්ප පහම විනාශ වුණාට පස්සේ දැන් මේ මෙතන මේ කඩුවල කැලණිගඟෙන් එහා පැත්තේ මිනිහෙකුට මොනවද උනේ කියලා සුමානෙකට විතර පස්සේ තමයි දැනගන්න පුළුවන් වෙන්නේ. එයා ඉන්නවද නැද්ද කියලා. ඒකත් මේකයි මේ කල්ප විනාශය කියන්නේ. හැබැයි ඔක්කොම මිනිස්සු මැරෙන්නේ නැහැ. ඔක්කොම මිනිස්සු විනාශ වෙන්නේ නැහැ. හැබැයි උගාක් මිනිස්සු කොටසක් විනාශ වෙනවා. ඒ කියන්නේ දැන් ලෝකයේ ජනගහනයේ මිනිස්සු කෝටි 600 ගණනක් ඉන්නවා. කෝටි 400ක් විතරවත් අඩුවෙන් විනාශ වෙයි. හැබැයි මේ ධර්ම මාර්ගයේ යන ධර්මානුකූලව කටයුතු කරන අඩු ගන්න එක දවසක්වත් පරම මෛත්‍රී වඩන්න පුළුවන් වඩන්නට පුරුදු සිතින් තමන්ගේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා දක්වන පුද්ගලයෝ කිසිම කෙනෙකුට අබමල් ගේනකවත් හානියක් බාධාවක් වෙන්නේ නැහැ. දැන් අර සුනාමිය නම් පළවෙනි මේ පෙර නිමිත්ත. දැන් මේ සුනාමියෙන් ඇත්තටම මේක පැහැදිලි කරලා දුන්නා. තව හරියට අවුරුදු 8කින් මේක වෙනවා. ඒක නිසා දැන් ඔය මම මේ මාතර ගන්න පැත්තේ ධර්ම දේශනා මාලා පිට යනවා. ඒ පැත්තේ මිනිසුන්ගේ පුදුම පිබිදීමක් වෙනස්කමක් තියෙනවා. මොකද අර සුනාමියේ මේ මහාචාර ආචාර්යයන් මේ මිනිසුන්ට පෙන්නුම් කළා. අර මසුන් වැළුව රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් වැඩ සිදු කළ මේ දුෂ්චරිතයේ දුන අධර්ම මාර්ගයේ ගිය මිනිස්සු තමයි ඔක්කොම විනාශ කරලා තියෙන්නේ. මේක ඒ මිනිස්සු නුවරේ ඉති විනාශ වුණා. මාතෘකාවේ ගිය හොඳ මිනිස්සු එහෙම විනාශු වෙන්නේ නැහැ. මාතරම් බඳුට දිගටම නරක මිනිස්සු විනාශු වෙන්නේ නැහැ. ඒ මිනිස්සුන්ට පොඩි පොඩි ප්‍රදර්ශන ප්‍රතිපාදයක් පෙන්වුම් කළා මිසක මෙහෙම දෙයක් තියෙනවා කියලා මෙහෙම දෙයක් වෙන්න ඉන්නවා කියලා පෙර නිමිත්තක් පිටිපත් කළා මිසක් ඒ මිනිස්සුන්ට එමුනේ නැහැ. බුදු පිළිම කිසිම එකක් විනාශු වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් වලින් මේ පෙර නිමිති පෙන්වනවා දැන් හැමදාම මේ පෙර නිමිති පෙන්වගෙන යනවා. නමුත් ලෝකයා මේවා තාම ඒ තරම් වැදගත් කොට සලකන්නේ නැහැ. නමුත් තමන් බේරෙන්න ඕන නම් තමන්ට මේ මාර්ගයට යන්න ඕන නම් මේ කතු විනාශ වලින් බේරෙන්න ඕන නම් මේ ධම්මානුගම ප්‍රතිපදාවේ දෙන්න මේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා පතුරවන්න මේ රාගය ද්වේෂය මෝහය කියන පිළිතුරු ගැටි තමන් විසින් තුරන් කළා කටයුතු කරන්න. ඒක නිවනට උපකාර වෙනවා. කල්පුණාසින් ලෝක විනාශයෙන් බේරෙන්න උපකාර වෙනවා. කිසි දෙයක්ම තමන්ගේ අයහපතකට හේතු වෙන්නේ නැහැ. හැම අතින්ම යහපතටයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා ලෝකයාට විශ්ෙන්න මේ ධර්මතාවයෙන්ම ස්වභාව ධර්මයෙන්ම එලාම එකක් එහෙම නැත්නම් මේ පෙර නිමිත්තක් පෙන්නවා. ඒක තමයි දැන් ඔය සිදුවෙමින් යන්නේ. ඉතින් ඒක නිසා තමන් කල්පනා කරගන්න ඕන අනිත්‍ය මොනවා කළත් තමන්ගේ හිතේ තියෙන රාගය ද්වේෂය මොහොය පුළුවන් තරම් ඉවත් කරලා පිරිසිදුව ධම්මානුගම ප්‍රතිපදාව යදින්. දැන් හැම තැනකම වගේ මේක මොකක් හරි හේතුවක් නිසා කියනවා. දැන් දවසකට ගුවන් විදුලියේ පුවත්පත් වල පන්සල් වල හැම තැනම ගාලා තිනවා අපි පිළිවෙලින් කියලා හරියට හරි. ඉතින් මේක අපි කිසිම අපේ අවබෝධයෙන්ම යථා පරිදිම මේ පිළිවෙත දැනගෙන මේ ධම්මානුගම ප්‍රතිපදාව යෙදෙන්න. ඒකයි බේරෙන එකම ක්‍රමය. අද මේ වෙන මොකකටවත් මේ 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 අට දිනකම් මේ ධර්ම දේශනා කරන්නේ අඩු වශයෙන් කීප දෙනෙක්වත් දසදහස් නෙමෙයි කෝටියක් විතරවත් අපිට බේරගන්න පුළුවන් කම තියෙනවා මේ ධර්මානුගම ප්‍රතිපදාව කියන්නේ. දැන් භූමි කම්පාව කියන්නේ පටවි කම්පන. පටවි කියන්නේ දැන් මේ පෘථිවි තලයේ තියෙන්නේ දැන් අපි මේ පෘථිවි පෘෂ්ඨයේ විදගෙන විදගෙන හරි මැදට ගියොත් තියෙන්නේ යටම තියෙන්නේ මොනවද? ලාව. ලෝදි. අංශක 3000ට වෙච්ච රත් වෙච්ච යකඩ පටවි තේජෝ ශක්තිය නිර්මාණය කරන තැන. මේක භ්‍රමණය වෙනවා. කැරකෙන. බොහොම වේගෙන් කැරකෙන. ඒ වේගෙන් කැරකෙන්නේ කිසිම රස්නෙකින් නෙවෙයි. දැන් අර උණු වතුර වතුර ටිකක් පුරු කරාම මොකද වෙන්නේ? ඒක භ්‍රමණය වෙනවා. කැරකෙනවනේ. නටනවා කියලා කියන්නේ. ඒ වගේ අර ලෝධිය භ්‍රමණය. මේ ලෝධිය භ්‍රමණය වීම නිසා මේක මේ භ්‍රමණ ශක්තිය නිසා ඒක වටේට ගෑස් තට්ටුවකුයි ඊට උඩින් තෙල් තට්ටුවකුයි නිර්මාණය වෙනවා සකස් වෙනවා බී වෙනවා. ඒක කැරකෙන්න කැරකෙන්න මේ තෙල් මේ ගෑස් නිපද වෙනවා. හැමදාකම හැම විනාඩියකම නිෂ්පාදනය වෙනවා. උපදාර භ්‍රමණය කියන්නේ නිකා භ්‍රමණය නතුකොත් හොරයි. එතකොට මේ භ්‍රමණය වෙනකොට අර තෙල් නිෂ්පාදනය වෙන නිසා අපි කලේ මිනිස්සු ඇතුළේ අර පටිමිතලයේ විදන තෙල් උඩට ගත්ත ගෑස් උඩට ගත්තා. දැන් මේ අර ලෝදිය මැද තියෙන ලෝදිය ඊට උඩින් ගෑස් ඊට උඩින් තෙල් ඊට උඩින් තියෙන පටල ගල් තට්ටුවක් මේ ලෝකෙ කොහේ විදක් ගලක් විඳින්න ඕන. ගල පටවි විඳින්න ඕන. ඊට පස්සේ වැලි පාස් තම පටවි. ඊට පස්සේ තම ආපෝතලයේ ජල තලයේ ඊටත් විඳින්නම වාතලයේ.
දැන් මේ වාතලය, ජලතලය, පඨවි තලය, තේජෝ තලය හතර තියෙනවා. එතකොට මිනිසු කරේ මේ පොළව යට තියෙන තේජෝ තලය විදලා උඩට තෙල් ගෑස් ගත්තා. දැන් මේකේ හිස් කුහරයක් තියෙනවද නැද්ද? තියෙනවා. මේ හිස් කුහරේ අර රත් වෙන්න රත් වෙන්න එක පාටර ගල රත් වෙනවා. ගල කුපුණා. භූමි කම්පා වෙනවද? ගල කුපුණා. දැන් ඉස්සර මෙහෙම භූමි කම්පා තිබුණා නෑ. දැන් අද දවසකට භූමි කම්පා 200ක් 300ක්. ඔය ලොකු ඒවා විතරයි අපිට වෙන්නේ. නමුත් සමහර විටක එක දවසකට එක තම්පරයකට භූමි කම්පා 10ක් විතර වෙනවා. තව ඉදිරියට 2011 ගානකොට භූමි කම්පා කියනම ලොකු ඒවා දවස ගන්න සිද්ධ වෙනවා. අයි මේ ගල්තලේ රත්ලා කුපුරන. එතකොට කොහෙන් මාරි කඩාරන. කඩාරන ගම අපි අර ඔය සුනාමි වගේ දේවල් වලට ආපෝදේයෝ වායු පටිමි හතරම විනාශ කරනවා. හතරම මේ විෂංකාර ගතන් චිත්තම් කියන විෂංකාරය. ඒ කියන්නේ ඒ ඔක්කොම මේ විකෘති වෙලා විනාශ වෙලා මේ විපරණාමයට පත් වෙනවා.
Thank you.
ඒ තුනක් පරිවර්තය. ඒ කියන්නේ ඥානතෝ පසතෝ අරහතෝ කියන කතුන ඥානදි පජානාති විඥානාති කියන නම් සංපජාන කියන එකත් ඒකයි පරිවර්තය. ඥානතෝ කියන්නේ දැනගන්න. පජානාති කියන්නේ ප්‍රඥානමය වෙන ඇති, විවණ ඇති, නිර්මාණය වෙන ඇති, එකතු වෙන ඇති, අල්ල ගන්න ඇති දැනගන්නවා. විඥානාති කියන්නේ අර විවර්තේ ඥාන. වෙන් කරන, අයින් කරන, අස් කරන ඇති දැනගන්න. මේ දැනුම ඒ අරකම තමයි. අඥාන, ඥාන, ප්‍රඥා. තාවදී මේ බුද්ධ දේශනාවේ තියෙන ඕනම දැනක ත්‍රිපරිවර්තේ පැහැදිලිවම තියෙනවා. තව නොයෙකුත් බුද්ධ ආකාරයේ තියෙනවා සිය දහස් ගානකට කියන්නේ. හැම සූත්‍රයක්ම එකම මේ ත්‍රිපරිවර්තේ විග්‍රහ කරලා තියෙනවා. හැබැයි ඒක තේරුම් ගන්න තමයි මේ ධර්ම අවබෝධයෙන් ලැබීම සමග මේ කියන ත්‍රිපරිවර්තේ කියලා ඕන වචනෙකින් පැහැදිලි කරන්න පුළුවන්. මෙහෙමයි දැන් ඒ ඔය කියපු සීල ඒ විග්‍රහය විභංග ප්‍රකරණයේ ඒ වගේම පටිච්චසමුප්පාද ප්‍රකරණයේ විග්‍රහ කළා කියන දුන්න නමුත් මේ බුදුහාමුදුරුවෝ පැහැදිලිවම සරල ලෙසම විග්‍රහ කරන තමා ඔය සංවර සීලය ප්‍රාණ සීලය චේතනා සීලය වේරමණී සීලය අවික්කම සීලය කියන පංච සීලය ඒක තමයි අත්‍යවශ්‍යම නිවනට උපකාර වන පැහැදිලිම සරලම තේරුම් ගත හැකි ක්‍රමය. තව හුඟක් ආකාරයෙන් සිංහ විග්‍රහ කරලා තියෙනවා. පුතග්ජන ආගේ සීලය, සාමණේර සීලය, උපසම්පදා සීලය, ඡේක මාර්ගඵල ලැබූ අරහතුන්ගේ සීලය කියලා පහදු විග්‍රහ කරලා තියෙනවා. තවදී මේ සීලය විග්‍රහ කරන්න පුළුවන් නොයෙකුත් ආකාරයේ. ඒ නමුත් මේ පුතර්ජන පුද්ගලයේ හැටියට තේරුම් ගන්න ඕන එක තමයි මෙන්න මේ සංවර සීලයේ ප්‍රාණ සීලයේ චේතනා සීලයේ වේරමණී සීලයේ අවිචික්ක සීලය. දැන් අරහතුන් වහන්සේටත් කියනවා. ඒක එහෙමත් පටිපදිති සීලය. ඉතින් ඒක නිසා අරහතුන් වහන්සේටත් සීලයක් තියෙනවා. ශේක වූ සෝතාපන්න සතුටාගාමි අනාගාමි මඟඵල ලැබෙන ලැබුණු ඒ මඟඵල ගැටගැටීම ආදක් තියෙනවා. ඒ වගේම උපසම්පදා වූ සංඥාදයක් තියෙනවා. ඒ වගේම කෘතඥන සීල පුද්ගලයන්ට සීලයක් තියෙනවා. මේ ආත්මේ තමයි අවබෝධ කරගන්න ඕනේ. ආයෙත් කවදක්වත් නිවිසාව ලැබෙන්නේ කියන්නේ බෑ. ආයෙත් ලැබෙන්නේ කියලා සාහිතියක් දෙන්න පුළුවන් කාටද? කොයි කාලෙ ලැබෙයිද? ඊගාවට දැන් ආයෙ උපදින දැන මිනිහෙක් වෙලා ඉපදේ කියලා කාටද සාහිතිය දෙන්න පුළුවන්? ඉතින් එහෙමනම් දැන් මේ මිනිස් බව ලබලා මේකට පුරුවන් කිරුව කියලා කියනවා දවස් 7යි ඕන. දැන් උපරිම අවුරුදු 7යි. ඉතින් දැන් උපරිම කාලෙත් තියෙනවා, අවම කාලෙත් තියෙනවා. හැබැයි ධර්මයේ නොතිබුණ එකයි අඩු. ඒක නිසා මේ ආත්මේ නිවන් දකින්න හිතනවා මිසක ආයේ මතු උපදින දෙව් මිනිස්සුන්ට ලබා නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් කවදා කෙලවර වෙයිද කියන එක කියන්නේ බෑ. ඒ නිසා දැන් මේ සියලුම දේවල් ධ්වාන් දුරෝ දේශනා කරපු අදාළ සියලුම දේවල් කියනවා. මනුස්සත් පැටිලාද කියනවනේ, බුද්ධෝත්පාද දාන කියනවනේ, පරම්පර සුද්ධත්වයෙන් කියනවනේ, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කියනවනේ. ඔව්. එහෙනම් ඇයි යෝනිසෝ මනිකාරයෙන් කටයුතු කළ ධම්මානුකම්ප ප්‍රතිපදාවේ නොයෙදී? එහෙමනම් මේ නිවන කියන එක තමන්ගේ අත උඩ අත මේ අත ළඟ තියෙන. අත ළඟ නිවන කියන නිවනට පයිගාලා සංසාරේ අතරමං වෙනවද? එහෙමනම් මේ නිවන අවබෝධ කරගන්නට කටයුතු කරනවද කියන එක හැම කෙනෙක්ම තමන් තීරණය කරගත යුතු දෙයක්. තව එක උපතක් ලැබෙනවා නම් එක දැන් මෙතන මේ මිනිහෙක් ඇතුළේ ඉන්න හැම කෙනෙක්ම මරණයෙන් පත් වෙනවා. අරහත්ුණත් මරණයට පත් වෙනවා. නමුත් මේ මරණයට පත් වුණාට පස්සේ යලි ඉපදුනොත් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සියලුම දේවල් නැවත නැවත උරුම වෙනවා නියත වශයෙන්ම. ඉතින් ඒක නිසා අපි කල්පනා කරන්න ඕන මෙච්චර මේ ලොකු බුදුහාමුදුරු පැහැදිලිවම කිව්වා වියසිදුරේ කනකත් බෑව අර ඉරු එළිය දකින්නා වගේ වැඩ මේ අපි ලබලා තියෙන උතුම් අවස්ථාව. ඉතින් මේ අවස්ථාවේ තව මේ ඇහැපිනවන්න කනපිනවන්න දුවපිනවන්න ලාභයක් ලබන්න අරමියාගේ දේ අල්ලගන්න අරමියාට බනින්න අරමියාට ද්වේෂ කරන්න වෛර කරන්න ක්‍රෝධ කරන්න කටයුතු කළොත් නිවන නැති වෙනවා. දැන් දැන් මෙහෙමයි දැන් මේක දැන් කොණියම්දු මේ ආම්දු අහන්නේ සම්මත සීලය කොහොමද ලෞකික සීලය සම්මත කිව්ව එකේම තියෙනවා වචන සම්මත සං කියන්නේ අපි එකතු කරලා හදාගත්ත අපි මේ ලෞකිකත්වය පිරිසිදුව පැහැදිලිව නිවැරදිව ගෙන යන්නට උපකාර වෙන උදව් වෙන දේ සම්මත දැන් මහා සම්මත රජුගේ මේ සං තේරුම් ගත්තට පස්සේ තේරෙනවා මේ සම්මත සීලයක් මේක කියලා. ඒ නිසා සම්මත සීලේ පීඨියම හොඳයි යහපත් නිවැරදි ඒක අවශ්‍යමයි අත්‍යවශ්‍යමයි මොකද මිත්‍යා සීලෙන් ඉවත් වෙනවා. මිත්‍යා සීලෙන් ඉවත් වෙන සම්මත සීලය ආයි. හැබැයි නිවන් දකින්න ලෝකෝත්තර සීලය අවශ්‍ය වෙනවා. එකින් එක පදයම මේක හැම එකකම දැන් අපි ගම්මුකෝ පානාතිපාති දැන් පානාතිපාතා වේමණින් චික්කාපදන් තමයි කිව්වොත් පණ ඇති සතෙකු මැරීමෙන් වෙන්නේ හරි වේමණි විරමණය විතර. එතකොට දැන් මේ පානාතිපාතා පටිවිරතෝ හොති කියන එකේ තේරුම මුළු සිල්පද 10ම පානාතිපාතා පටිවිරතෝ හොති කියන ලෝකෝත්තර වශයෙන් දැන් එතෙන්දි පණ ඇති සතෙකුගේ පණ නැති කිරීමට අපේ හිතේ තියෙන ඕන එක්ක රාගයක් එක්ක ද්වේෂයක් එක්ක මෝහයක්. එතකොට රාග වේද මෝහ තුනෙන් එකක් හෝ තුන මෝහ තියෙනවා නම් පණ ඇති සතෙකුගේ පණ නැති කරන්නට අපිට පුළුවන්කම තියෙනවා. මේ පණ ඇති සතෙකුගේ පණ නැති කිරීමට අපි කටයුතු කරනකොට අදිනාදානේ සිදු වෙනවා. අර අනිත් බාහිර සතාගේ මස් තමන්ගේ කටට ඇදලා දා අදින්නා දාන. අදින්නා දාන කියන්නේ අර බාහිර දෙයක් තමන්ට ඇදලා දා ගන්න අවශ්‍ය අර කෑතරකම රස සුෂ්ණාව රස ආසාව වෙන. ඊට පස්සේ කාමයේ වර්ධවා ඇදීම, කය රමණය කිරීම, දිව පිනවීම, කෑතරකම රස සුෂ්ණාවේ කාමයේ වර්ධවා ඇදීම. ඒ වගේම දුරාමයේ රහ මෙර මේ මේක මේ රාග මතය, ද්වේෂ මතය, මෝහ මතය මෙතෙන්දි මතුවේ. ඒ වගේම අවිද්‍යා දෝමනස්ස මේ සියලුම දේ විද්‍යා දෘෂ්ටි ඔක්කොම මේ දස අකුසලයන් සිදු වෙනවා. හරියට තේරුම් ගත්තොත් මේ සංවර සීලයේ, චේතනා සීලයේ, ප්‍රහාණ සීලයේ, වේරමණී අවිතික්කම අන්න ඒක අර සීල්පද 10ම අපිට මේ 10ක් වගින්න ඕනෙත් නෑ. නමුත් ඔක්කොම ඉබේම අවබෝධයෙන් සත්‍ය අවබෝධයෙන් රැකෙනවා. ඉතින් ඒක නිසා මේක දැන් ලෞකික සම්මත සීලය හොඳයි යහපත් නිවැරදි මේ ලෝකය මේ පැවැත්ම දිගින් දිගටම ඒ ආකාරයෙන්ම හොඳට ගෙනියන්න එහෙම නැත්නම් සුගතියකට උපදී. නමුත් නිවනට නම් ඒක ප්‍රමාණවත් නැති බව තමයි බුදු පියාණන් වහන්සේ සීල විසුද්ධි විග්‍රහ සීල විසුද්ධිය කරනවා. ඒ සීල විසුද්ධියට දැන් ඇත්ත වශයෙන්ම මේ සම්මත සීලය ආවේ දැන් අපි කල්පනා කරමු බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන ඉස්සෙල්ලා බෝසත්තුමා කාලේ ඉන්නකොට සම්මත සීලය තිබුණා නැද්ද? තිබුණා. දැන් මේ මහමායා දේවිය උපෝසත් පංචශීලයෙන්ගේ අෂ්ටාංග උපෝසත් සීලෙම සමාදන් වෙනවා. ඒ සමාදන් වීම බුදුහාමුදුරු දැනගෙන හිටියා ඒක හොඳයි කිව්වා යහපත් කිව්වා ඒක අයින් කළේ නැහැ. හැබැයි බුදුහාමුදුරු කිව්වා මේක නිවනට ප්‍රමාණවත් නැහැ. මෙන්න මේ සීලයයි නිවනට උපකාර වෙන කියලා මේ ආර්ය පංච සීලය එහෙම නැත්නම් මේ සංවර සීලය මේ ලෝකෝත්තර සීලය විග්‍රහ කරලා පැහැදිලි කරලා පිළිසිදු කරලා දුන්නා. ඒක දසරාජ ධර්මයේ දැන් මහා සම්මත රජුන්ගේ දසරාජ ධර්මයක් තියෙනවනේ. ඒ දසරාජ ධර්මයේ කොටස් පහක් තමයි මේ ඔය අද ඉන්න සම්මත කියන්නේ. දැන් බුදුහාමුදුරුව දැන් බැලුවාම පාරේ බුදුහාමුදුරුව කසුකන්ද ගෝණන්ගම ඊට ඉස්සෙල් නම් මේ සම්මත සීලේ ලෝකයා තුන යහපත් ලෝකයා තුන පැවතගෙන එනවා. අද අපි කල්පනා කරන්නේ සමහර අනික් ආගම්වල මේ පංචශීලයේ කොටසක් හරි තියෙනවා. බුද්ධයන් බුද්ධාගමේ විතර නැතුවට යම්නම් යහපත් මේ ගුණන් දැකේ. එනිසා සියලුම ආගම්වල යම් පිළිදීලක් තියෙනවා. නමුත් බුද්ධ ධර්මයේ කියන දීලේ කොහෙවත් නෙවෙයි ඇත්තෙත් නෑ පිළිගන්නත් බෑ කිසිම ආගමක දර්ශනයක විද්‍යාවක ඇත්තේ. මේක තියෙන්නේ බුද්ධ ධර්මයේම පමණයි. දැන් මෙහෙමයි. දැන් මාස් කනවා කියන්නේ තවත් සතෙකුගේ අපි තවත් සතෙකු මරල තවත් සතෙකුගේ කොටස් කනින්. දැන් අපි කල්පනා කරන්න ඕන මේ මාස් කාල කුරුද්ද කියන උඹ කට්ටියට මාස් කාල අතීතේ ඉඳන් සංසාරේ මාස් රසන් කරන මාස් කෑදෙනම් ඒක කුරුද්ද. එතකොට අපි මේකේ ඇත්ත මේ විභංග කරලා බැලුවොත් මේ මස් කියන්නේ මොනවද? ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස වෝජ. අපි පොළොස් කෑල්ලක් කරනවා කියමු. ඒක කියන්නේ මොනවද? ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස වෝජ. මේ මේ කෑදරකම මේ රස පිළිවෙතකම තියෙන්නේ කොහේද? තමන්ගේ හිතේ පටිච්ච වේ. ඉතින් ඒක නිසා අපිට පුළුවන්කම තියෙනවා නම් මේ පොළොස් කෑල්ල ගන්ධ අර මස් කෑල්ල රස නොබල කොයිතරම් යහපත්. කිසිම වෙනසක් නැහැ. දැන් සාමාන්‍යයෙන් මේ සුත්‍ර මාත්‍රුත් කියනවා මේ මස් කන්න ඕන, මාළු කන්න ඕන, විතර කන්න ඕන කියලා. නමුත් ඇත්ත වශයෙන්ම මේක ධර්මානුකූලව බැලුවොත් නම් මේ අපිට මේ ඥාන්‍ය වලින්, කොළ වලින්, පලා වලින්, පළතුරු වලින්, එළවලු වලින් ලබා ගන්න පුළුවන් රසයට වඩා දෙයක් ඇත්ත නැහැ. දැන් අලියා කන්නේ මොනවද? අරග කන්නේ මොනවද? අර ලොකු සත්තුවක් ලෝකෙ ඉන්න ඔක්කොම කන්නේ අර මේ ඉලවලු පලා කොළ ධාන්‍ය මේ වගේ දේවල්. ඉතින් ඒක නිසා දැන් මිනිහෙකුට ජීවත් වෙන්න පුළුවන් මස් නොකා නමුත් අර මස් කාල පුරුද්දක් මස් රස තෘෂ්ණාව රස කෑදරකම සංසාර ගමනේ පුරුද්දක් හැටියට එනවා. ඉතින් ඒක නිසා ඒක තමන්ට ඕන ගෙරුවා මේක හරියට ප්‍රතිවේක්ෂාන්නුනේ යහපත තේරුම් අරගත්තොත් ඉවත් කරලා අයින්. එතකොට කොයි තරම් ලෝකයාට අපිට පුළුවන් මෛත්‍රී කරන්න අවංකව පිළිසිදු. නමුත් මාස්කාර පුද්ගලයෙන්ද අවංකව පිළිසිදු වන මේ පරිච්ඡ මේ මෛත්‍රිය කරන්න අහන. මොකද ඒක රස කෘෂ්ණාවට රස ගැන දෙනම මතු වෙනවා. නෑ මෙහෙමයි. මස් කෑමේ ආධිනවානිකන්ත දැනගත්තාම පානාතිපාතම් පහයි පානාතිපාතා පටිමිදෝ හොති සම්පූර්ණ. එහෙම නැත්නම් ඒක වෙන්නේ නැහැ. වෙන්නේම නැහැ. එතකොට ලෞකික දීලේට ඒක මස් කෑවත් එකයි නොකෑවත් එකයි නමුත් ලෝකෝත්තර ආරගම් දීලේට නම් ඒක අතාරින්න. මේ මාත්‍ය ප්‍රශ්නයක් තහනවා. යම් කිසි කෙනෙක් සෝතාපන්න මාර්ගයටයි ඵලයටයි ඥානං දැනගන්න පුළුවන්. ඔව් දැනගන්න පුළුවන්. හැම කෙනෙකුටම දැනගන්න පුළුවන් තමන් සෝතාපන්න මාර්ගයෙන් ඵලයට ගියාද කියන එක නැද්ද කියන එක. දැන් මේ සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයාට ප්‍රත්‍යවේක්ෂා නුවණ පහක් පහළ වෙනවා. දැන් අපි සම්මතයෙන් කරන ප්‍රත්‍යවේක්ෂාවක් කියනවා ඒක නෙමෙයි මේක. දැන් ඔය මේ ආහාර ගන්නකොට ස්වාමීන් වහන්සේලා මේ පින්වතුණු සිල් ගත්ත දවසේ මෙහෙම ප්‍රත්‍යවේක්ෂා කරලා ආහාර ගන්නවා. සිව්පතේ පරිහරණය කරනවා. ඒක නෙමෙයි මේ ප්‍රත්‍යවේක්ෂාන්වල පහළ වීම ඊට වඩා වෙනස්. දැන් තමන් ගාව තිබුණු කෙලෙස් එදා තිබුණු කෙලෙස් අපිට අර අතීතයේ සංසන්දනය කරලා බලන්න පුළුවන්. දැන් මේ කෙලෙස් නැහැ. මේ කෙලෙස් වලින් කොටසක් අයින් වෙලා තියෙනවා. අයින් වෙච්ච කෙලෙස් කොටස දැන් Tamante පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන්. ඉතිරි කෙලෙස් කොටස් කෙලෙස් බව දැනගන්නවා. ඒ කෙලෙස් කොටස් අයින් කළ යුතුයි, අයින් කළ හැකි, අයින් කිරීමට මාර්ගයක් තියෙනවා කියන මෙන්න මේ ප්‍රත්‍යවේක්ෂාන්වල පහ පහල වෙනවා. දැන් මේක සාමාන්‍ය අපිට ඔය ප්‍රත්‍යවේක්ෂාන්වල කියන එක කිව්වට තේරෙන්නේ නැහැ. මේ පින්වතුන්ටම දැන් සාමාන්‍ය විදිහට තේරුම් ගන්න පුළුවන්. දැන් මේ පින්වතුන් දෙන්නෙක් හෝ තුන් දෙනෙක් හෝ ඉස්සෙල්ලා එකතු වුණාම කතා කරන්නේ අර ලාභ ගන්න අර චිත්‍රපටිය ගන්න අර නව කතාව අර ඕපදූප සම්ප්‍රප්ලාප මේ වගේ දේවල් දැන් අර පත්‍යවේක්ෂාන වන පහල පහල මේ සෝදාපන්න ඵලයේ පත්තු බුද්ධලයා දැන් මේවා ගැන කතා කරන්න කිසිම තේරෙන්න කැමැත්තක් ආසාවක් ඇල්මක් නැහැ ඒ වගේ කතා කරන පුද්ගලයෙකුගෙන් පුළුවන් තරම් ඉවත් වෙලා පරිවර්තන පහසබ්බා කරන්න අවශ්‍ය වෙනවා ඒකෙන් ඉවත් වෙනවා ඒ වගේම යම්කින් මේ ධර්ම මාර්ගයේ යන පුද්ගලයෝ එකතු වෙන්න කැමති වෙනවා ඒ ධර්ම කරුණු සාකච්ඡා කරන්න තීරණය කරන්න මේවට කැමති වෙනවා මොකද ඒ පුද්ගලයාගේ දැන් අර ඉස්සර වගේ ඒ වගේම හිතන්නේ නැහැ දැන් ඉස්සෙල්ලා හිතන්නේ කොහොමද මස් කෑල්ලක් කන්නේ සතෙක් මරාගන්නේ අනුන්ගේ දේ වරකම් කරන්නේ මේ පංච අර ඊයම දැන් ඒවා මේ අනුන්ගේ දේවල් පැහැදිලි වෙනවා නම් මේක ගත්තොත් තමයි ලැබෙන ආධිනවාන්තන්ද තේරෙනවා සාමී වර්ධිමත් ලැබෙන වර්ධීමෙන් කටයුතු කළොත් ලබන ආඥාන් ආධිනවාන්තන්ද ගුරුවක් කිව්වොත් මේ වගේ මේ සිලිමේ පටිච්චා කියේ පිළිදෙනවා ඒ සෝදාපන්න ඵලයට පත් වූ පුද්ගලයා අර අවිච්ඡ ප්‍රදානයෙන් සිලිමේ පත් ඉතින් ඒක නිසා ඒ පුද්ගලයා අර ආරණත්තයට පත් වූ බව තමන්ටම තේරෙනවා දැන් ඉස්සෙල්ල තමන් කරපු කියපු වැඩයි දැන් කරන කියන වැඩයි සාමූලික තමන්ගේ ජීවන රටාව අර සම්මා ආජීව සම්පූර්ණ වෙනවා ඒ නිසා තමන්ටම තේරෙනවා දැන් මේ ඉස්සෙල්ල හිටිය මම නෙමෙයි ඉන්නේ දැන් මේ අලුත්ම ගමන පටිජෝත ගාමි පුද්ගලේ ඉස්සෙල්ල අනුජෝත ගාමි බව ඒක නිසා මේක දැන් තමන්ට තේරෙන්න පටන් ගත්තාම මේක තමන්ට තේරෙනවා තමන් තුළ සමාජයේම වෙනසක් සිද්ධ වෙනවා දැන් අර සෝදාපන්න ඵලයට පත් වෙන්න ඉස්සෙල්ලා පුද්ගලයෝ රූපවාහිනී බලන්න ඕනේ අර රාජ්‍ය ආරයට මොකද වෙන්නේ මේ රාජ්‍යයේ දේශයෙන් මොනවද කටයුතු දැන් මෙහෙම කරන්නේ නැහැ දැන් මේවා බොහොම මේ කිසි වැඩක් නැති වටිනා කමක් නැති අසාරක්ෂේ අනත්ත වැඩ බව
ආයුෂික ජීවිතයේ ගත කරනකොට නිතරම මේ ලෝක දේශමෝහ ක්‍රියාත්මක වෙනවා. තරහාදී දැක්කම හිතේ තරහව ඉබේම මතුවලා එනවා. ඊටපස් තමයි කැමති කෙනෙක් ගන්නකොට යාට ආතරයක්
හැදෙනවා. ඒක තමයි උත්තර කියන්නේ පුරුද්ද. දැන් මේක දැන් මම නන්නා මේ මාත්‍යාම ප්‍රශ්නේ මේක වෙනස් කරගන්නේ කොහොමද කියන්නේ. දැන් මේ පුද්ගඥන පුද්ගලයේ මේ සංසාර පුරුදු හතරක් පුරුදු කරගන්නවා. දිට්ඨ සුත විඤ්ඤාණ. මේ දැකලා පුරුදු වෙනවා. ප්‍රිය කෙනෙක් දැක්කලා එයාට ඇලිලා පුරුදු වෙනවා. අප්‍රිය කෙනෙක් දැක්ක තමන්ම එයාට ගැටිලා තරහ වෙලා වෛර කරලා පුරුදු. මේ පුරුදු හතරක්. දිට්ඨ සුත විඤ්ඤාණ කියන හතරම පුරුදු හතරක්. හැම පුතඥන පුද්ගලයෙක්ම පුතඥන වෙන්නේ මෙන්න මේ පුරුදු හතර. දැන් හැම මිනිහෙකුටම මනසක් කියන නිසා මේ පුරුදු හතර නිසා Taman සංසාරයේට ඇලෙන බව, බැඳෙන බව, ගැටෙන බව, අතරමං වෙන බව, මංගුලා වෙන බව තේරුම් ගන්න පුළුවන්. මේ Tamanගේ පුරුදු අර සීලේ පීචලා ඉවත් කරගන්න පුළුවන්. ඇලෙන්න එනකොටම නොඇලෙන්න කර්මස්ථානයක් ගන්න පුළුවන් මෙන්නන භාවනාවක් ගන්න පුළුවන් මේනන්න අපිට ওই සතරගතිපට්ඨාන කියන භාවනාවක් කරගන්න පුළුවන් ඒ වගේම ගැටෙන කොටම මෛත්‍රී කරණාම් විතා උපේක්ෂා කර්මස්ථානයක් ගන්න පුළුවන් ඒ වගේම මුලා වෙන කොටම අපිට පුළුවන් මන්දානුසුති බුද්ධානුසුති එහෙම නැත්නම් අර සතරගතිපට්ඨාන කිච්ච අනිච්චිතෝච විහෙරති නැති ලෝකේ උපාදී කිය තත්ත්වය ඉතින් මේක පුරුදු වෙනවා පුරුදු වෙනකොට Tamanthama තේරෙනවා මේ ඇලීමේ කිසිම හරියක් නැහැ අසාරයක් තියෙන මේ ගැටීමේ කිසිම වටිනාකමක් හරියක් නැහැ මේ මුලාවේ වෙන්නේම මේ ඇලීමයි ගැටීමයි නිසා මේ ප්‍රිය අප්‍රිය දේ මේ ප්‍රිය කියන්නේ ඇය කරන ආදී දිය පැතිනවන මේ අප්‍රිය කියන්නේ ඇය කරන ආදී දිය පැතින වෙන ආකාරයකින් පිනවන ඉතින් ඒක තේරුම් අරගෙන ඕනම කෙනෙකුට පුළුවන් හැබැයි මිනිස්කෙක් කටියට යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න ඕනේ සද්දාව ඒ අනු නිවන් අවබෝධ කරගන්න. හොඳයි එහෙනම් මම කියන්නේ දැන් අදට මේ ධර්ම දේශනාව අවසන් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ලබන මාසයේ අගෝස්තු මාසයේ 4 වෙනිදා ලබන අගෝස්තු මාසේ 4 වෙනිදා සැප්තැම්බර් මාසේ 5 වෙනිදා ධර්මදේශනා දෙකක් තියෙනවා. අගෝස්තු මාසේ 4 වෙනිදායි සැප්තැම්බර් මාසේ 5 වෙනිදායි ඒ වෙන විදිහ මම හිතන්නේ ධර්මදේශනා 10ක් සම්පූර්ණ වෙයි. තවත් කරුණු මුං ගන්න කියන්න තියෙනවා. නමුත් ධර්මදේශනා 10ක් විතර කරාම මම හිතන්නේ අපි බලමු ඊගාවට තවත් අඩුපාඩුවක් තිබුණොත් ඔක්තෝබර් නම්බර් ධර්මදේශනාවක් කරන්න. කොහොමද තව දැන් මේ උගා තැන් වලින් ධර්මදේශනා ඉදීමක් තියෙන නිසා ඒ තැන් වලට යඩුලා කියනවා. නමුත් දැන් කඩු වෙන මිත්‍ය ප්‍රශ්නයක් නැහැ. මොකද බදාද දවසේ ආවට ආයත නිසා යම් යම් කරුණු තියෙනවා නම් සාකච්ඡා කරන්න පුළුවන්. ඒක නිසා ඉදිරියට දැන් මේ තවත් මේ පින්වතුන්ට පිළිගත් මහත්මයා කිව්වා අර එළියන්තුගේ මේ ධර්මදේශනාවක් පැවැත්වෙනවා 10 වෙනි කෙනසුරාද, ඒ කියන්නේ මේ ඉදානිද්ද තියෙන කෙනසුරාද හවස 4ට එළියන්තුගේ සංසචාර ඕමනම තියෙනවා. 10 වෙනිදා උදේ 8:00ට පිම්බිම කියන ස්ථානයේ නගරේ උදේ 8:00ට පිවිදනම් තියෙන්නේ ගොරණ බුලත්කින් වල. ඒ වගේ ධර්ම දේශනා කියනවා තවුඟක් ඒවට සහභාගී වෙන්න පුළුවන්. හැම තත්ීකම හැම මාසෙකම ධර්ම දේශනා 15ක් විතර තියෙනවා. මේ කොළඹ ප්‍රදේශයේ 10ක් විතර තියෙනවා. ඊට පස්සෙ තමයි අනිත් 15ක් විතර තියෙන්නේ. ඒ නිසා ඕන කෙනෙකුට ඒවට සහභාගී වෙලා මේ පොතුත් කියවලා මේ ධර්මානුධර්ම පටිපදාවේ දෙන්න මේ තමන්ට තමන්ගේ මනස පිළිසිදු කරගන්න චිත්ත සංස්කාරණය කෙලෙස් වලින් තොර වෙනක් බවට පත් කරගන්නට කටයුතු කරන්න ඕනේ. තමන්ගේ චිත්ත සංස්කාරණය කෙලෙස් නැත්නම් තමන්ගේ මනස අර මෝහයෙන් මුට්ටි වෙලා මුවහගෙන නැත්නම් ඒක තමයි නිවන කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. එතකොට රාගය ద్వේෂය මෝහය යලි යලි බිහි කරන්නේ නැහැ. මේ රාගය ద్వේෂය මෝහය යලි යලි බිහි කරන්නේ අර කෙලෙස් ගති කෙලෙස් ගතිගුණ සමුගාව කියන එක. ඒ නිසා කෙලෙස් නිවා ගන්න, කෙලෙස් ප්‍රහාණය කරන්න, කපල ගන්න, අයින් කරන්න කටයුතු කිරීමයි මේ ධර්ම දේශනාවකින් ධර්මය අහලා ධර්මයේ ශ්‍රවණය කරලා භාවනා කරලා බලාපොරොත්තු විය යුතුයි. මේ ධම්මානුගම පටිපදාව භාවිත කළ යුතුයි. ඉන්ටම මේ පින්වතුන්ට මේ ධම්මානුගම පටිපදාවේ යෙදෙන්නට ඔය අද බෙදා දුන්න පොත් එක බොහොම උපකාර වෙනවා. ඒකත් කියවලා බලන හොඳට තේරුම් අරගෙන ඊගාව ධර්ම දේශනා කිපයකට යවන්න හොඳට තේරුම් ගන්න පුළුවන් වෙයි.